Peruan Bandar Narkoba ඉන්පසු භාවනාව සම්බන්ධ යම් යම් කාරණා කිහිපයකට සම්බන්ධ වුණා. ඉන්පසු වැඩි වෙලාවක් ගත කළේ භාවනා කරන්න. පුළුවන් ඉරියව් වලින් පරයන්ක භාවනාවේ යෙදුණා. ඊළඟට සිටගෙන සක්මන් කරමින් ආදි වශයෙන් ඒ වගේම තනි තනිව හුදකලාව ආහාර ගැනීමේ භාවනාවේ යෙදුණා. එහෙනම් මේ භාවනාව පිළිබඳ යම් යම් පැති කිහිපයකින් දැනුමක් සහ අත්දැකීමක් ගැනීමයි අපේ බලාපොරොත්තු ඉලක්කය. මේ මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ මේ භාවනාව කළ හැකි ඉතාම සරල ඒ වගේම සාමාන්‍ය දෙයක් කියන කාරණේ තේරුම් ගන්න. භාවනා කියන වචනේ ඇහෙනකොටම සමහර විට හිතේ මැවෙන්නේ බොහෝම සංකීර්ණ කාර්යයන් රාශියක් පිළිබඳ සිතිවිලි චිත්‍ර. භාවනාව ගැඹුරුයි ඇත්ත. හැබැයි සරලයි. දැන් මේ සරල බවයි ගැඹුරු බවයි එකට යන. දැන් සරල කියන වචනේ විරුද්ධ පැත්ත සංකීර්ණ. ගැඹුරු නෙමෙයි. එතින් මේ සංකීර්ණ භාවනාව සරලයි. සරලයි කියන්නේ ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. Taman තේරුම් ගත්ත ප්‍රමාණයට තේරුම් ගත්ත තැනින් ඕනෑම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඕනෑම අයෙකුට පුහුණු කරන්න පුළුවන්. ඒට බලපාන්නේ අප මොන වයසේද ඉන්නේ, මොකද්ද කරන රස්සාව, ගිහිද පැවිදිද, ස්ත්‍රීද පුරුෂද, අසනීපෙන්ද, ඒ කාරණා බලපාන්නේ. සාමාන්‍ය ඔය ඉගෙන ගන්න විභාගයකට යනකොට අහනවා මූලික සුසුකම් මොනවද, උසස් පෙළ කරන්න කලින් සාමාන්‍ය පෙළ සමත්ද, විශ්වවිද්‍යාලෙට යන්න උසස් පෙළට ලකුණු කීයද, එහෙම අහනවනේ. රැකියාවකට යන්න අහනවා මොනවද තියෙන සුසුකම්, අධ්‍යාපන සුසුකම් මොනවද, වෘත්තීය සුසුකම් මොනවද, පළපුරුද්ද මොනවද, චරිත සාහිතික තියෙනවද, දෙවිවාහ වෙන්න ගියා සුසුකම් අහනවා, වයස කීයද, ආදායම. දැන් මේ භාවනාවට ඔය කියන එකම සුසුකමක්වත් අවශ්‍ය නැහැ. සමහර විට ඒවා ගැන ඕනෙමට වැඩිය සිතීමම නුසුසුකමක් වෙනවා. භාවනාව නිකම්ම නිකම් පටන් ගන්න පුළුවන් දෙයක්. ඒක පටන් ගන්න කෙනෙකු භාවනාව ගැන අහන්න පටන් ගත්තාම, ඒ ගැන කියවන්න පටන් ගත්තාම, ඒ ගැන හිතන්න පටන් ගත්තාම, සහ ඒ තමන් අසා කියවා සිතා තේරුම් ගත්ත කිසියම් දෙයක් තියනවාද, අන්න ඒ දේ හිමීට හිමීට නිහඬව පුරුදු කරන්න පටන් ගන්නවද? ඒ මොහොතේ පටන් කල්යාණ මිත්‍රවරුනි අප වෙනස් වෙන්න පටන් ගන්නවා. හිතේගෙන නෙමෙයි. මේ භාවනාවෙන් විතරයි මිනිස්සෙකු ඇතුළතින්ම වෙනස් වෙන්නේ. දැන් බාහිරින් මිනිසුන් වෙනස් කරන ශිල්ප ශාස්ත්‍ර තියෙනවා. ඕනතරම් ශිල්පීය ක්‍රම තියෙනවා බාහිරින් මිනිස්සෙකු වෙනස් කරන්න. කොණ්ඩේ වෙනස් කරන්න පුළුවන්. ඇඳුම වෙනස් කරන්න පුළුවන්. ආභරණ වෙනස් කරන්න පුළුවන්. සායන් ඒ ගාලා පාට වෙනස් කරන්න පුළුවන්. ඊළඟට ශල්‍ය කර්ම තියෙනවා මූණ සම්පූර්ණයෙන් හැදේ වෙනස් කරන්න පුළුවන්. දැන් එහෙම ක්‍රම තියෙනවා. හැබැයි ඒ හිතිය කෙනාම තමයි මොන පාට උනත් මොන හැඩේ උනත් දැන් අර හිතපු විදිහමයි කෝප වෙන්නේ අද්වීමේ අඩුවක් තියෙනවද බය වීමේ අඩුවක් තියෙනවද සුසුම් හෙලීමේ අඩුවක් තියෙනවද ඒ බාහිරින් වෙනස් වුණා කියා අභ්‍යන්තර දුක දුකමයි ඉතින් ඒ නිසා සැබෑ වෙනසක් වෙන්නට නම් දුක් විඳින කෙනෙකු දුක් නොවිඳන කෙනෙකු බවට පත් වෙන්නට ඕනේ එයයි සැබෑ වෙනස එයයි පූර්ණ විප්ලවය කියා කියන්නට පුළුවන්. කෝප වෙන අයකු කෝප නොවන අයකු බවට පත්වීම ආශාවෙන් වහල් වූ අයකු නිරාශාවෙන් යුක්ත අයකු බවට පත්වීම දෙයයි වෙනස. ඉතින් ඒ වෙනස කරගන්නට නම් අප යා යුතු වෙනවා ආශාවේ මූලය හොයාගෙන කෝපේ මූලය හොයාගෙන ඒ කොහෙද තියෙන්නේ අපේ හිත ඇතුළ වෙන කොහේවත් නෙමෙයි ඔළුවේ මූනේ ඒ කොහේවත් නෙමෙයි හිත ඇතුළේ අන්න හිත ඇතුළට යන ක්‍රමයක් අප දැනගන්නට ප්‍රශ්නේ තියෙන්නේ හිත ඇතුළේ නම් දුක උපදින්නේ කෙනෙකුගේ චිත්ත සන්තානේ නම් සංසාරය දිගහැරෙන්නේ පුද්ගල මනසේ නම් අප යා යුතු වෙනවා ඒ සංසාරේ උපත තියෙන මනසට දුක උපදින හිතට ඒ ප්‍රශ්නේ ඇති වෙන සන්තානේ හිත ඇතුළට යන ක්‍රමේ මොකක්ද? බාහිර ලෝකේ ඕනෑම තැනකට යා හැකි ක්‍රම වාහන තාක්ෂණික උපකරණ තියෙනවා. මුලින් අපි දෙපයින් ගියේ. ඉන්පසු සතුන්ගේ මතින් ගියා. ඊටත් පස්සේ වාහනවල බඩු බිමින් යා හැකි වාහන තියෙනවා දිය යා හැකි වාහන දිය තුලින් යා හැකි වාහන අහස යන්න පුළුවන් වාහන නමුත් කල්යාණ මිත්‍රවරුනි ඔය කිසිම වාහනයක කෙනෙකුගේ ආධ්‍යාත්මයට පිවිසෙන්නට බෑ කිසිම වාහනයක් තාම හොයාගෙන නැහැ කෙනෙකුගේ සිතිවිලි තුලට යන්නට කෝපේ තුලට යන්නට ගොස් කෝපේ කුමක්ද යඳුනා ගන්නට ආශාව තුලට ගොස් ආශාවේ ස්වභාවය දකින්නට ඉතින් ඒ නිසා අප ඉන්නේ ලොකු අවිද්‍යාවක ඒ සකල විද විද්‍යාවන් මැද මිනිසා සිටින්නේ අර හිතපු අවිද්‍යාවේම තමයි ඒ අවිද්‍යාව පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ ඒ නිසා තමයි වෙනස් වීමක් වෙන්නේ නැහැ අන්න වෙනස් වෙන්නට නම් විද්‍යාව පහළ වෙන්නට ඕනේ. කුමක් පිළිබඳවද? තමන් පිළිබඳ, තමන්ගේ හිත ගැන, තමන් විඳින දුක ගැන, ඒ දුක නැති කරන ක්‍රමයේ පිළිබඳ විද්‍යාව පහළ වෙන්නට ඕනේ. විද්‍යාව පහළ වෙන්නට නම් අප යා යුතු වෙනවා අවිද්‍යාව තියෙන තැනට. අවිද්‍යාව තියෙන්නේ ඒ හිතේම. තර අවිද්‍යාව කියන්නේ අමුතු දෙයක් නෙමෙයි මේ වෙන්නේ මොකද්ද ඇයි එහෙම වෙන්නේ කොහොමද ඒ වෙනදී අපිට දුක නම් ඒ වෙනදී වෙනස් කරන්නේ අන්න ඒ කාරණා නොදන්නාකම එයයි අවිද්‍යාව කියන්නේ හරියට දැන් රෝගයක් ගන්නකෝ කල්යාණ මිත්‍රනි කිසියම් රෝගයක් දැන් ඒ රෝගය අදම පිළිකාවක් කියන පිළිකාවකට ස්ථිර බෙහෙතක් නැත්නම් පිටුම නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ මේ පිළිකා පිළිබඳ අප ඉන්නේ අවිද්‍යාවක. අපේ පිළිකා හැදෙන්නේ කොහොමද? ඒ පිළිබඳ විවිධ මත තියෙනවා. නමුත් හරියටම හැදෙන ක්‍රමේ හොයාගෙන නැහැ. මොකද ඒ ක්‍රමය හොයාගෙන තියනවා නම් ඒ කියන්නේ පිළිකා හොඳ කරන්න පුළුවන්. එතකොට ඒ දන්නේ නැත්නම් හරියටම කොහොමද මේ පිළිකාවක් හැදෙන්නේ දන්නේ නැත්නම් එතකොට පිළිකා හොඳ කරන්නේ කොහොමද ඒ බව දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා පිළිකාවෙන් දුක් විඳින්න වෙනවා. එතකොට ඉන්නේ පිළිකා පිළිබඳ අවිද්‍යාවක. එහෙම හිටලා පරේෂණ කරලා දවසක කිසියම් කෙනෙකු හොයාගත්ත කියන්නකෝ පිළිකාවලට හේතුව හරියටම ඒ හේතුව නැති කරන ක්‍රමේ හොයාගත්ත කියන අන්න එදාට අපි කියනවා පිළිකාවලට බෙහෙතක් හොයාගත්තා. තව විදිහකට කියනවා නම් පිළිකා පිළිබඳ විද්‍යාව පහළ වුණා කියන්න පුළුවන්. ඒතර එතෙක් ඉන්නේ අවිද්‍යාවක ඒ කාරණේ සම්බන්ධයෙන් ඒ නිසා ඒ දෙයින් දුක් විඳිනවා. ඒතර අනිත් ලෙඩත් ඒ වගේ දැන් සමහර ලෙඩ වලට බෙහෙත් තිබුණ නැහැ. මේ පස්සේ හොයාගත්තා. එතෙක් ඉති අන්ධකාරයක. ඉතින් ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි මේ ආධ්‍යාත්මික ගැටලු සම්බන්ධයෙන් අප සිටින්නේ අන්ධකාරයක, අඳුරේ, කළුවරක. ඉතින් ඒ කළුවර ඇතුලේ අප දුක් විඳිනවා. අපට පහර වදිනවා. කෝපයෙන් අපට පහර වදිනවා. ඊර්ෂ්‍යාවෙන් අපට පහර වදින මේ කොහෙන් වදිනවද දන්නේ නැහැ. හිතාගන්න සම්පූර්ණයෙන් කළුවර ඝන කළුවරින් පිරුණු කාමරයක් ඇතුලේ සිටින කෙනෙක් හිතපු ගමන් Tamanta පහර වදිනවා. කොහෙන් ගහනවද, කවුරු ගහනවද, ඇයි ගහන්නේ, කිසි දෙයක් ගැන අවබෝධයක් නැහැ. ඇත්තේ වේදනාව විතරයි. කරන්න දෙයක් හිතාගන්නත් මේ ගුටි කෑම නවත්තන්න නම් කොහෙන්ද, කවුද දැනගන්නට? ඉතින් කිසි දෙයක් පේන්නේ නැහැ. ඉතින් එහෙම අන්ධකාරයේ සිටින කෙනෙකුට පහර දෙනකොට මේ ගුටි කන කෙනා එහාට මෙහාට අතවනනවා. බේරෙන්න එහාට පනිනවා, මෙහාට පනිනවා. සමහරට පනින්නෙම තව තවත් වැඩි වැඩියෙන් පහර වදින තැන්වලටමයි. ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි මේ සංසාරය ඇතුලේ අවිද්‍යා අන්ධකාරයේ සිටින තාක්කල් අප මේ දුකෙන් බේරෙන්නට කියා එක තැනකින් තවත් තැනකට පනිනවා. එතනත් ඒ දුකමයි. එතන යන්තම් හොඳයි කියා හුස්මක් අරගෙන පිටකරන්න කලින් එතනිනුත් තව තැනකට පනිනවාක් නිසාද අර ප්‍රහාරය මෙතනිනුත් එල්ල වෙනවා. දැන් මේ විදිහට මේ අන්ධකාර වූ අවිද්‍යාවෙන් පිරුණු සංසාරය ඇතුලේ අප කී තැනකට පණින්න ඇද්ද? සමහරට හිතිය තැනටම ආපහු පණින. අපම දන්නේ නැහැනේ මෙතන හිටිය කියලා. කළුවරේනේ. ඉතින් අප හිතනවා මේ අලුත් තැනකට පැන්නේ. එතන තිබිච්ච ප්‍රශ්න, එතනදී අපිට එල්ල වුණු ගුටිපැට දැන් මතක නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ ওই විදිහට විසඳන්නට බෑ. මේ අන්ධකාරය දුරු කරන්නට ඕනේ. මෙතන ආලෝකය ඇති කරගන්න ඕනේ. ඒ ආලෝකය පහළ වුණාම ඉන්නේ කොතනද? මොනවද එතන තියෙන ප්‍රශ්න? කවුද මේ ගහන්නේ? ඇයි මේ ගහන්නේ? කොහොමද බේරෙන්නේ? කොතෙන්ද ගිහිල්ලාද බේරෙන්න පුළුවන්? අන්නේ සියල්ලම පේනවා. ඉතින් ඒ සියල්ල තේරුම් ගන්නට නම් මේ අන්ධකාර වූ අපගේ ආධ්‍යාත්මය තුළට විද්‍යාලෝකය, ප්‍රඥාලෝකය, ඥානාලෝකය, ධර්මාලෝකය ඇති කරගන්නට. එතකොට හිත අපේ හිත ඇතුළට ආලෝකය යොමු කරන්නට, හිත දිහා බලන්න පුරුදු වෙන්නට. එතකොට ඒ හිත දිහා බලන්න පටන් ගත්තොත් තමයි හිත පේන්න පටන් ගන්න. දැන් අපි හිතන්නේ මේ පේන්නේ නැති හින්දා බලන්නේ. එහෙමනේ අපි හිතන්නේ සාමාන්‍ය. කිසියම් තැන දෙයක් පේන්නේ නැත්නම් අපි ඒ දිහා බලන්නේ නැහැ. ඕනෑම දෙයක් එහෙමයි. ඉතින් අපිට පේන දේවල් දිහා බල බල ඉන්නවා. නමුත් ඒ නෙමේ මෙතන තියෙන කාරණය. නොබලන නිසා පේන්නේ නැහැ. නොපෙනෙන නිසා නොබලනවා නෙමේ. නොබලන නිසා නොපෙනෙනවා. එනිසා බැලිය යුතුයි. බලන්න පුරුදු වෙන්නට ඕන. තමන්ගේ හිත දිහා බලන කෙනෙකු බවට පත් වෙන්නට ඕන. ඒතර භවනාන යෝගියෙකු කියන්නේ එබඳු කෙනෙකුට. තමන්ගේ හිත දිහා බලන, හිත දකින, හිතේ වෙනදී විශ්ලේෂණය කරන, තේරුම් ගන්න, හේතු හොයන සහ ඒ දුක ඇති වෙන හේතු අතහරින කෙනෙකුටයි. ඉතින් මේ හිත දිහා කෙනෙකු බලන්න පටන් ගත්තොත් මුලින්ම පේන්නේ අර දුවන හිත, කෙලවරක් නැති වෙන සිටිවිලි, හුස්ම නෙමෙයි පේන්නේ, මෛත්‍රිය නෙමෙයි පේන්නේ, බුදු ගුණ නෙමෙයි පේන්නේ, කෙලවරක් නැතිව එන කිසිම වැඩගම්මකට නැති මේ පරණ ලටපට ගොඩක් තමයි පේන්නේ. ඉතින් ඒයින් තමයි අපේ මනස වැහිලා තියෙන්නේ. ඕනෑම වතුර හොයාගන්න ලිඳක් හරනකොට වතුර නොවන දේවල් වලින් තමයි වැහිලා තියෙන්නේ. ඒ උල්පත ගල්, පාස්, වැලි, රොඩු බොඩු දේවයින්නේ වැහිලා තියෙන්නේ. ආ වතුර ඕනේ කියලා පළවෙනි උදැල්ල ගහපු ගමන්ම වතුර මතු වෙන්නේ නැහැ. එතකොට අපිට අවශ්‍ය උල්පත කරා අප යන්නට ඕන උල්පත නොවන දේවල් අයින් කරමු. ඒ වගේ මනස මේ අපිට අවශ්‍ය නම් මේ හේතු දකින්න. ඉතින් ඒ ඊට අදාළ නැති සිතිවිලි වලින් තමයි මේ වැහිලා තියෙන්නේ. ඒ සිතිවිලි තමයි මුලින්ම පේන්නේ. එයින් අධෛර්යයටපත් වෙන්න එපා. දකින්න සිතිවිලි අයින් කරන්න. අයින් කරනවා කියන්නේ ඒව ගැන හිත හිතින් යන්න එපා. හොයන්න යන්න එපා. ඒව පස්සේ පන්නන්න යන්න එපා. මොන සිතිවිල්ල මතු වුණත් හඳුනාගන්න පැත්තකින් තියන්න. හඳුනාගන්න පැත්තකින් තියන්න. ඉතින් මේ භාවනා කමඨහනකින් අපි බලාපොරොත්තු වෙන්නේ අන්නයේ උපකාරයයි. දැන් හුස්ම කියන්නකො නැත්තම් සක්මන කියන දැන් මොහොතකට කලින් කළ භාවනාව. දැන් එතනදී ඒ කමඨහනින් අපි බලාපොරොත්තු වෙන්නේ අමුතු දෙයක් නෙමෙයි. අර එන සිතිවිලි අයින් කරන්න පුළුවන්. මොකද අපිට ඒ සිතිවිලි අයින් කර අපිට යන්න තැනක් තියෙනවා. කමඨහනට. ඒතර පුරුදු වෙන්න ඕන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් දවසකට මිනිත්තු 10ක් 15ක් භාවනා කරනවා කියන්නේ. ඉතින් අන්න අපිට සිතිවිලි පේනවා. කෙලවරක් නැති සිතිවිලි, වැදගම්මකට නැති සිතිවිලි, තමන්ගේ සිතිවිලි, අනුන්ගේ සිතිවිලි. ඉතින් මිනිත්තු 15ක් විතර ඒවත් එක ආරම්භ කරමින් සිත භාවනා කරා කියලා හිතමු. ඉතින් පහවදත් ටයිම් මිනිත්තු 15ක් විතර වාඩුණාම ආයෙත් සිතිවිලි ඒ සිතිවිලිත් එක්ක ආරම්භද. ඉතින් ඔහි ඉවරයක් නැහැ. මේ විදිහට භවනා කළොත් හොඳයි. නොකර ඉන්නවට වැඩිය හොඳයි. නමුත් කල්යාණ මිත්‍රවරුනි, ඔය මතු පිට තට්ටුවම තමයි හැමතෑම දකින්න තියෙන්නේ. දැන් අපි අතු ගන්න. දැන් ආයෙත් හැන්දෑවට ආයෙත් අතු ගන්න. මොකද ආයෙත් කොළ වැටිලා. උදේට ආයෙත් අතු ගන්නවා. ආයෙත් කොළ. ඉතින් හැමදෑම ඔය මතු පිට කොළ තට්ටුව අතුගාමින් තමයි ඉඳ වෙන්නේ. එහෙම නෙමෙයි. ඒ නිසා තමයි අපි මේ වගේ පූර්ණ දවසක් හොයාගන්නේ. එතකොට මේ විදිහටම භාවනා කරන්න ඕනෙම කියලා එකක් නෑ. නමුත් ඒ වෙනුවෙන් ටිකක් වැඩි කාලයක් කැප කරන්න. විකටම අපට ගෙදරදි වාඩි වෙලා ඉන්න බෑ. නමුත් වාඩි වෙයි සිටීමම අවශ්‍ය නෑනේ හිත බලන්න. වාඩි වෙ මිනිත්තු 15 නම් පුළුවන්. ඒ මිනිත්තු 15 වාඩි වී හිත දිහා බලන්න. තමන් වඩන ඕනෑම කමටහනක් උදව් කරමි. හැබැයි එතනින් නැගිටිනකොට ආදෑන් භාවනාව ඉවරයි. දැන් නම් හිත දිහා බලන්න අවශ්‍ය නෑ කියා ඒ පොත වහන්නට එපා. ඊට පස්සේ බලන්න දැන් වාඩි වෙලා හිටිය මිනිත්තු 15. එයින් ඇති කරගත්තනේ මා කිසියම් සිහියක්, කිසියම් ආලෝකයක්. අන්නේ සිහිය, අන්නේ ආලෝකය යොදා ගන්න ඊට පස්සේ කරන දේවල් වලදී Tamange සිතිවිලි දකින්න. දෙහිම දිගටම දිගටම හිත දැක්කොත් උයන විට උයන්න එළවලු තෝරනකොට තෝරන්න එළවලු කඩෙන් ගේනකොට කනකොට ඔය හැම වෙලේම අපි හිත දකින්න පුරුදු වුණොත් ඒ උයන දේ රහයි කියලා කන අය ප්‍රශංසා කරනකොට රහ නෑ කියා චෝදනා කරනකොට ඒ හැම අවස්ථාවෙම හිත දකින්න පුරුදු වුණොත් කල්යාණ මිත්‍රවරුනි අන්න අර මතුපිට තට්ටුව ඉවත් වී ඊට යටින් තියෙන හිත පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ පේනකල් අපි හිත දිහා බලන්න ඕනේ. අන්න එවිට තමයි මේ ප්‍රශ්නයයි ප්‍රශ්නයට හේතුවයි පේන්නේ. එහෙම නැත්නම් අපි හැමදාම අර උඩ තියෙන කොළ තට්ටුව දවසට දෙවාරයක් අතුගාන කෙනෙකුගේ අපේ වෙනසක් නෑ. ඒ නිසා දෙන්න මේ භාවනාවට යාව ජීව වටිනාකමක්. යාව ජීව කියන්නේ ජීවිතේ පුරාම කරන කළ හැකි දෙයක් කියන ඒ වටිනාකම දෙන්න. නිරන්තරයෙන්ම භාවනාවෙන් ඉන්න බලන්න. දැන් ඒක මේ 100%ක් හැම වෙලේ තප්පරේම භවනා කරනවා කියා කියන්න බෑනේ. ඒ වෙන්නේ නැහැ. නමුත් මේ එක වෙලාවක් විතරක් තියාගන්න එපා. ඒ මතක් වෙන වෙලේ බලන්න මොනවද මගේ හිතේ තියෙන්නේ? මොකද හිතේ වෙන්නේ? මෙයා දැන් මොකද කරන්නේ? කාගෙන්ද මා ගුටි කන්නේ මේ වෙලාවේ? මානෙන්ද? පාළුවෙන්ද? බලන්න. ඉතින් එහෙම බලන්න මේ ආලෝකය පහළ වෙනවා. ආලෝකය පහළ වෙන්න අන්ධකාරයට බැරි වෙනවා අපිට පහර දෙන්න. එයයි වදාත්ම වටිනාම දේ. අන්ධකාරයට බෑ ආලෝකයට පහර දෙන්න. ඒ අන්ධකාරය ඉන්නකල් අන්ධකාරය බලවත්. අවිද්‍යාවේ සිටින තාක්කල් කෝපය බලවත්. අවිද්‍යාවේ සිටින තාක්කල් ආශාව බලවත්. හැබැයි අවිද්‍යාව තුල ඉන්නකල් සිහිය ඇතුලේ ඉන්න පටන් ගත්තොත් ඒ බලය අඩු වෙනවා. ඉතින් බලන්න තරහක් කෙනෙකුට තරහ ආවා කියන ඒ සිහිය ඇති කරගන්නකො බලන්න තරහේ බලය අඩු වෙන හැටි. තරහේ ආයස අඩු වෙන හැටි බලන්න. බය වුණු අවස්ථාවක බය වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒ දැනගත්ත මොහොතේම බය අඩු වෙන්න පටන් ගන්නවා. අන්න එයි ආලෝකයේ යම් ප්‍රමාණයකට ඇති වුණාද ඒ ප්‍රමාණයට අන්ධකාරය අඩු වෙනවා. අන්ධකාරයේ බලය අඩු වෙනවා. අන්ධකාරයේ සිටින හොල්මන් අවතාරවල ශක්තිය අඩු වෙනවා. ඒ ඇයට බැරි වෙනවා පහර දෙන්න. ඉතින් ඒ නිසා මෙතන සතනක් නැහැ කල්යාණ මිත්‍රවරුනි. හිතුවට අපි හිතුවට මෙතන ලොකු සටනක් කරන්න තියනවා කියලා එහෙම සටනක් නැහැ. මොකද්ද අන්ධකාරයත් එක්ක තියෙන සටන? කාටද දිනන්න පුළුවන් අන්ධකාරයත් එක්ක සටන් කරලා? දිනු කෙනෙක් නැහැ අන්ධකාරයත් එක්ක සටන් කර. මෙතන අවශ්‍ය ආලෝකය ඇති කර ගැනීම විතරයි. එහෙනම් කෝපයත් එක්ක සටනක් නෙමෙයි භාවනාව කියන්නේ. ආශාවත් එක්ක කරන අරගලයක් නෙමෙයි භවනාව කියන්නේ. ආශාව කෝපය ඔය කොයිවත් පවතින්නේ අවිද්‍යා අඳුර තුලයි. අපි නොබලන නිසායි. කෝපයේ දෙස නොබලන තාක්කල් කෝපය පවතිනවා. ආශාව දෙස නොබලන තාක්කල් ආශාව යෙහින් වැජබෙනවා. ඒ අපි කියන ලොකු මේ ආශා විවරයක් නෑ. කෝපය හරි බලවත්, තරහ එනවා මට හරියට. එහෙම කිව්වට වැඩක් නෑ. එකම එක වතාවක් බලන්න. එකම එක වතාවක් පුල පුලා බලා ඉන්න තරහ එනකල් සිහියෙන් ඉන්නවා කියලා. තරහ ආපු ගමන්ම මම මගේ හිත දිහා බලනවා. තරහ දිහා බලනවා. තරහ අඳුනා ගන්නවා. අන්න ඒ බලාපොරොත්තුෙන් ඉන්න සිහියෙන් තරහ එනකල් තරහ එන්නෙම නැහැ. මේ අභ්‍යාසය කර බලන්න. උදේ නැගිට්ටහම ඔය අභ්‍යාසය කරන්න. නැත් අවදි වුණු ගමන්න වෙන කිසි දෙයක් කරන්න කලින් සිහිය ඇති කරගන්න අවදි වුණා කියා. ඉන්පස්සේ ඉන්පසු ඔබට බොහෝම තරහ එන කෙනෙක් කියා ඔබම හම්වඩු ගහගෙන තියෙනවා නම් අන්න හිතන්න. ඒ කාරණේ හිතා තමන්ගේම හම්වඩු දිහා බලා කියන්නේ අද මම සිහියෙන් ඉන්නවා. බලමු කොයි වෙලේද ඉස්සෙල්ලාම අද තරහ එන්නේ. මුලින්ම කොයි මොහොතේද තරහ එන්නේ? මේ මුලින්ම එන තරහ දිහා මම බලනවා. මුලින්ම එන තරහ මම අඳුනා ගන්නවා. මට හොරෙන් මට රහසින් පළවෙනි තරහට මා තුලට එන්නට මං ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ බඳු සුපරීක්ෂාකාරී සිහියක් ඇති කරගන්න කුදෙන්. ඔය සුපරීක්ෂාකාරී සිහිය තියෙන කල් කල්යාණ මිත්‍රවරුනි තරහ එන්නේ නැහැ. එයයි ලස්සනම කාරණය මේ භවනාව පිළිබඳ. මෙතන සටනක් නැහැ. ඔබ සිහියෙන් සිටින තාක් කල් කෙලෙස් පිවිසෙන්නේ නැහැ. ආලෝකමත් සිටින තාක් කල් අන්ධකාරයකට එන්න බෑ. එය කොහොමත් වෙන්න බැරි දෙයක්. කොහොමද අන්ධකාරය එන්නේ එළිය තියෙන තැනකට? ඉතින් ඒ නිසා මේ අවශ්‍ය වෙන්නේ යුද්ධ කිරීමක් නෙමෙයි. ඉතින් අපි මේක යුද්ධයක් බවට පත් කරගෙන භාවනාව යුද්ධයක් හිතත් එක්ක කරන. ඉතින් හැමදෑම අපි මේ යුද්ධය කරන. මේ යුද්ධය කරන්න වෙලා තියෙන්නේ අපි මේ භාවනාව කල්යාණ මිත්‍රවරුනි යාව ජීව කරගෙන නැති නිසා. අර ඒක වෙලාවකට විතරක් වාඩිලා භාවනා කරනවා. ඉතින් ඊට පස්සේ නෑ ආයෙත් වාඩිලා. ඉතින් හැමදෑම මේ සිටිවිලිත් එක්ක යුද්ධය තරඟය සටන. ඒ අවශ්‍යයි. හැබැයි ඒ විතරක් නෙමෙයි භවනාව කියන්නේ ඊට වැඩිය එහාට යන සරල ගමන. ඒ නිසා මේ සිහිය ඇති කරගෙන බලන්න සිහියෙන් ඉන්න තාක්කල් එය හැම අපි කෙලෙස් සතුරු කියලා කියනවනේ. ඔය හැම කෙලෙස් සතුරෙකම කොච්චර දුර්වලද කියන එක පේනවා. අපි සිහියෙන් නෙමෙයි නම් ඉන්නේ අපිට ඒ ඇත්ත හරි බලවත්. හැබැයි සිහියෙන් ඉන්නකොට ඔය හැම ක්ලේශයක්ම හරිම අසරණයි, හරිම දුර්වලයි. වෙනදා වගේ මූණට මූණ එන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ අවබෝධය ඇති කරගන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත් අපේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන්නට. ඒ පදනමේ ඉඳගෙන කල්යාණ මිත්‍රවරුනි මොනවා හරි මේ කරපු භාවනා ගැන, උදේ කරපු භාවනාව ගැන, දැන් ටිකකට කලින් නාලක මහත්මයා මඟ පෙන්වූ භාවනාව ගැන, අප ඇසූ ධර්මය ගැන තව පැහැදිලි කරගන්න කාරණා තියෙනවා නම් ඒ ප්‍රශ්න දැන් ඉදිරිපත් කරන්න. ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් කියන්නේ අප බොහෝ දෙනෙකු මේ කරන දෙයක් ඈ. ඉතින් මේ එක භවනාවක් පටන් ගන්නවා. දැන් ටිකක් වෙලා පටන් ගත්තාම හරි ලේසි. ටික වෙලාවක් කරනකොට අමාරු වෙනවා නේ? අමාරු. දැන් අර පටන් ගත්ත වෙලේ වගේ ඒ අරමුණ හොඳට පේන්නේ. මුලින් දැන් හුස්ම හරි මෛත්‍රී හරි හොඳට දැනෙනවා. ටික වෙලාවක් ඒ එදෙනකොට ඒ හුස්ම දැනෙන්නෙත් නෑ, මෛත්‍රී හිතට එන්නෙත් නෑ, හිත දුවනවත් වැඩි එපා වෙලා. ඉතින් දැන් එතකොට තව අපි භාවනා කරනවා කියලා හිතූ කාලේ හැම ඉතිරි වෙලා උරලෝස. එතකොට දැන් මොකද කරන්නේ? දැන් මේ කරපු භාවනාව කෙරෙන්නෙත් නෑ. හරි, ඉතින් අපි තව වෙන භාවනාවක් තෝරගන්න. එතකොට පටන් ගත්තාම ඒයත් භාවනාවක් හරි හොඳයි. හරි ලේසි. අර කලින් කරපු ආනාපාන සතිය වගේ නෙමෙයි, ඉක්මනට හිත එකඟ වෙනවා. දැන් ඔක්කොම හරි කියලා ඒ භාවනාව කරගෙන යනකොට ආයෙත් ටික වෙලාවකින් අර තත්ත්වෙම තමයි. ඉතින් මේ මෙතන වැදගත් වෙන්නේ මේ මානසික ස්වභාවය තේරුම් ගන්න එක. භාවනා ක්‍රමයේ වැදගත් නැහැ. ඒ ක්‍රමයේ ලේසියෙන් වෙනවද අමාරුවෙන් වෙනවද කියන එක වැදගත් නැහැ. දැන් මේ අපි හොයන්නේ මූලිකම කාරණේ අමතක කරන්න එපා. අපි මේ මොකටද භාවනා කරන්නේ? මේ භාවනා කරන්නේ මේ අපිට හුඟක් ඉලක්ක තියෙන්න පුළුවන්. භාවනාවෙන් ලැබෙන හුඟක් අතුරු ප්‍රතිඵල තියෙනවා. කායික නිරෝගීතාවයේ, හිතේ සැහැල්ලුව, මතකයේ වැඩි වෙනවා, බුද්ධියේ වැඩි වෙනවා, හුඟක් ප්‍රතිඵල තියෙනවා. නමුත් ඒ සියලු ප්‍රතිඵල ලැබුණා හෝ නොලැබුණා හෝ අපිට තියෙනවා ඊට එහාගේ ඉලක්කයක්. මේ ආශාවෙන් යන ගමන ඉවර කරන එක. ඒ අනේ ඉලක්කය නිරතුරුව සිහි තියාගන්න. මේ ආශාව නිසා, අතෘප්තිය නිසා අපි එක ඇඳුමකින් තව ඇඳුමකට යනවා, එක කොණ්ඩාමෝස්තරයකින් තව කොණ්ඩාමෝස්තරයකට යනවා, එක වාහනයකින් තව වාහනයකට, එක ගෙදරකින් තව ගෙදරකට, එක පොතකින් තව පොතකට, එක කෑමකින් තව කෑමකට. දැන් මේ තමයි අතෘප්තිය කියන්නේ. එතකොට ඔය අතෘප්තිය නිසා තමයි අපි සසර දිගටම යන්නේ. කිසිම දෙයකින් අපි දිගටම සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ තමයි මනසේ මූලිකම ස්වභාවය. ආහාරයක් ගන්න දැන් පාන් හොඳයි, රහයි. නමුත් ඉතින් මේ දිගටම උදේටයි දවල්ටයි රැට දිගටම පාන් කෑවොත් ඒක එපා වෙනවා. එතකොට ඔන්න අපි අලුත් දෙයක් හොයනවා. අලුත් වූ යමක්. එතකොට ඔන්න රොටි කෑවොත් රොටි හොඳයි, රහයි. දැන් පාන් වගේ දෙන්නේ රොටි රහයි. අලුත් දෙයක් ගන්න ඒකත් දිගටම කෑවොත් වේලක් දෙකක් ඒත් එපා වෙනවා. එතකොට තව දෙයක්. එතකොට දැන් මේ තමයි හිතේ හැටි. එක රොටි වල වැරද්දක්වත් පාන් වල වැරද්දක්වත් නෙමෙයි, හිතේ ප්‍රශ්නේ, අතෘප්තියේ ස්වභාවය. එතන මෙන්න මේ අතෘප්තියට විසඳුමක් හොයාගෙන තමයි අපි මේ භාවනා කරන්නේ. වෙන අරමුණක් නෙමෙයි අපිට තියෙන්නේ. අපේ ඒකායන ඉලක්කය කුමක්ද? අර චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරන තණ්හාව අඳුනගෙන ඒ තණ්හාව අතහැරීම. දැන් මේනේ ප්‍රශ්නෙට හේතුව විදිහට කියන්නේ. යායන් තණ්හා ඕනෝ භවිකා, කිසියම් වූ තණ්හාවක් තියනවද? අලුත් දේවල් කරා අපව යොමු කරන, නැවත නැවත යොමු කරන. ඕනෝ භවිකා දෛවිතාව වැඩි ලස්සන වචනයක්. ඕනෝ භවිකා. භවිකා කියලා කියන්නේ පත් කරවන. යම් යම් දේවල් කරා, තත්වයන් කරා පත් කරවනවා. භවිකා. භවිකයා කියන්නේ එහෙම පත් වෙන කෙනා. භව කියන්නේ පත් වීම කියන එක. භවය කියන්නේ ඒකනේ, පත් වීම. ඒතර භවිකා පත් කරවන. පෝනෝ කියන්නේ නැවත නැවත පත් කරන. ඒතර නැවත නැවත පත් කරනවා කියන්නේ එකම දෙයක. අලුත් අලුත් දේවල් වලට නම් මේ පත් කරන්නේ නැවත නැවත කියන වචනේ දාන්න බෑනේ. දැන් අලුත් ගෙදරකට නම් යන්නේ නැවත යනවා කියන්න බෑනේ. එහෙනම් අලුතෙන් යනවා. අලුත් මැදුමත් නම් අඳින්නේ මේ ආයෙත් ඇඳලා කියන්න බෑනේ. අලුතෙන්ම අඳින්නේ. අලුත්ම කෑමක් නම් කන්නේ ඒ නැවතේ කනවා කියන්න බෑනේ. ඒතර මේ වචනේ හරි ලස්සනයි. පොනෝ භවිකා නැවත නැවතපත් කරවනවා හිටිය කෙනා බවටම, නැවත තල්ලු කරනවා හිටිය තැනටම. එයයි පොනෝ භවිකා. ඒතර කවුද මේ කරන්නේ? යායන් තණ්හා, යම් කිසි තණ්හාව කියා දෙයක් තියනවද පුද්ගලයෙකු හිටිය තැනටම යලි තල්ලු කරන හිටිය කෙනා බවටම පත් කරන. දැන් පුනර්භව කියන්නේ ඒකයි. මේ අලුත් තැනකට නෙමෙයි අපි යන්නේ. මා කලිනුත් මේ ජන කතාව කියා තියෙනවා, නමුත් ආයෙත් මතක් කරන්නම්. අප කවුරුත් කුඩා කාලේ මේ අහපු කතාවක්, මේක පුංචිම කාලේ අම්මා කියලා දීපු කතාවක්. හැබැයි මේක හැම මේ රටකම වගේ මේ කතාව ඒ සංස්කෘතියින් එක්ක තියෙනවා. මොකද්ද මේ? එක්තරා ගල්වඩුවෙකු ගිනි මත්දහන මේ රස්සාව ගල් කඩන එකේ ගල් කඩමින් හිටියා. ඉතින් මහා ගිනි මත්දහනේ දාඩිය කළු ගල් කියන්නේ ඉතින් කුළු ගෙඩියෙන් ගහනවා, අතේ කරගැට ගල් කෑලි විසිකෙනවා, ඇඟ හීරෙනවා, මහන්සි අවුව මේ සියල්ල මැද දැන් ගල් කඩනවා. ඉතින් හරි වෙහෙසයි, ඇඟ රිදෙනවා, මහන්සි තවදුරටත් කුළු ගෙඩිය ඔසවන්නට වාරු නැහැ. එක මොහොතකට හාන්සි වුණා අර කළු ගල උඩ. දැන් කළු ගලකට ඔලුව තියාගෙන හාන්සි වෙලා ඉන්නවා. හැමදාම එහෙම තමයි. ඒ කිසි ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ. ඒක තමයි ඒ ගල් වඩුවට තියෙන ඉහළම සැප. මොකද අර ගල් කඩන ඒ කාර්යයෙන් මොහොතකට විවේකයක් කරන් ඒ කඩන කළු ගල කුඩම ඔලුව තියාගෙන හාන්සි වෙන එක. දැන් එහෙම ඉඳගෙන හරි සැපයි කියමින් සිටින විට දැක්කා රටේ රජතුමා හොඳ අශ්වක රත්තයක සේද ඇතිරිල්ලක කුරුළු පිහාටු වලින් හැදූ කොට්ටේකට හිස තියාගෙන යනවා. මේ වඩුව ඉස්සරහින්. ඉතින් මේ දුටු වඩුවාට අන්න තේරුණා මා මොන දුකක්ද මේ විඳින්නේ. දැන් එතෙක් කාලයක් එහෙම හිතිලා තිබුණ නැහැ. මොන දුකක්ද මේ? මේ කළු ගලකටනේ මා ඔළුව තියාගෙන ඉන්නේ. අර බලන්නකො රජතුමා යන හැටි. කුරුළු පිහාට වලින් පිර වූ කොට්ටයක් සේද ඇතිරිල්ලකින් ආවරණය කරලා කොට්ටවුරේ. කොපමණ සැපක්ද මේ රජතුමා විඳින. අනේ මට එබඳු එහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් කුළුන් පිර වූ කොට්ටේකට හිස තබාගෙන සිටින රජ කෙනෙකු වෙන්න පුළුවන් නම්, එබඳු විවෘත රතේක යන කෙනෙකු. ඉතින් එහෙම හිතාගෙන නිදාගත්තා. මේ ගල්වඩුව සමහර විට හීනෙන් හෝ හැබැයෙන් හෝ පත් වුණා රජ බවට. දැන් අර තවදුරටත් අර කළු ගල් කඩන කෙනා නෙමෙයි, ඒ කළු ගලක් උඩ ඔළුව තියාගෙන නිදාගන්න කෙනත් නෙමෙයි, දැන් රජ්ජුරු. අර පුළුන් කොට්ටෙට ඔළුව තියාගෙන හරිම සැපෙන් දැන් යනවා ආඩම්බරේ. යනකොට පේනවා මේ අර විවෘත රථේ යනකොට පේනවා මිනිස්සු කාණු පල්ලේ නිදාගෙන ඉන්න හැටි, බෝක්කු යට නිදන් ඉන්න හැටි. මා කොපමණ සැපක්ද විඳින්නේ කියලා. ඉතින් එහෙම යනකොට මේ දැන් අවුව, මහ අවුවෙන් අවුව වැටෙනවා, හොඳටම අවුව වැටෙනවා. අවුව වැටෙනවා. ඉතින් රජ්ජුරුවන්ගේ ශරීරයට අවුව, මූණට අවුව. බැලුවා මේ රජ වුණත් වැඩක් නැහනේ, මේ ඉර මට වැඩිය බලවත්. අනේ මට සූර්යයා වන්නට පුළුවන්. ඉන් සූර්යයා බවට පත් වෙනවා. දැන් ඉතින් සූර්යයා උනේ මොකටද? රජ කෙනෙක්ට පවා දුකක් දෙන්න පුළුවන් නිසා. ඉතින් ඒ නිසා ඒ අභිමානෙන් දැන් ඉර මොකද කරන්නේ? හැම දෙයක්ම දවා හලු කරනවා. ගහකොළ, කුඹුරු හැම දෙයක්ම සත්තු මිනිස්සු පුච්චලා දාන. හරි සතුටුයි දැන් ඉරට. ඒ ඉර උනේ ඉර බවට පත් උනේ කිසියම් තණ්හාවකින්ද? දැන් ඒ ආශාව ඉෂ්ට කරගන්න. කවුරුවත් බලන්නේ ඉර දිහා කෙලින්. දැන් ඒ ලොකු දෙයක් විදිහට අපි හිතනවනේ කවුරුවත් අපේ මූණ බලලා කතා කරන්නේ නැත්නම් ඒ මට්ටමට අපි උසස් කියලා ලොක්කෙක් කියලා ඉර දිහා කවුරුවත් කෙලින් බලන්නේ. දැන් එහෙම ඉන්නකොට කල්යාණ මිත්‍රවරුනි දැන් ඉර බලන කොහෙද මට තාම පුච්චන්න බැරි වුනේ. එහෙම ඉතින් බල බල ඒ ඉරට කැමති කැමති දේවල් පුළුස්සා දමන විට එකපාරට වලාකුලක් ඇවිත් මුවා කළා. දැන් ඉර බැලුවා කොහොමද මේ වලාකුල විනිවිද ගොස් තර මට අවශ්‍ය කුඹුරු යාය අලු කරන්නේ බෑ. කොප ඉර බැලුවා තව තව ඉර එළිය වැඩි කළා. කොපමණ වැඩි කරත් වලාකුල විනිවිද යන්නේ නැහැ. වලාකුල පුච්චන්න බැලුවා වලාකුල පිච්චෙන්නේ නැහැ. දැන් ඉරට උනේ මොකද්ද? තමන්ගේම රශ්මිය ආපහු එන්න පටන් ගත්තා. ඉර කරා. දැන් වලාකුලේ හැප්පි ආපහු ඉරම පිච්චෙනවා. අන්න එතනදී ඉරට තේරුණා ඉර කියන්නේ ਸਰව බලධාරී කෙනෙකු නෙමෙයි. මට වැඩිය මේ වලාකුල කොපමණ ප්‍රබලද? එතන අනේ මට වලාකුලක් වෙන්න පුළුවන් නම් ඊළඟ සිටිවිල්ල චුතිසිත අනේ මට වලාකුලක් වෙන්න පුළුවන් නම් ඊට ප්‍රතිසන්දිසිත පහළ වුණා වලාකුලක්සේ. දැන් වලාකුල. දැන් හරි ආඩම්බරයි. හැම තැනම ගිහිල්ලා එක්කෙනෙකුටවත් ඉර එළිය ගන්න දෙන්නේ නැහැ. වහමින් වස්සනවා. හැම තැනම වස්සෝනවා. ඉතින් කුඹුරු යට වෙලා ඇලදොල පිරීලා ගංගා පිරීලා මහමූද ගොඩ ගලනවා. ඒ தත්ත්වෙටපත් වෙලා හැමෝම දුක් විඳිනවා. වලාකුළු විතරක් සතුටු වෙනවා. හරි ආඩම්බරයි. ඉතින් වලාකුළු හොයමින් යනවා කොහේද මේ ධරණිතලයේ තාම මට වස්වන්න බැරි වුනේ. ඒ තැන් සොයමින් සොයමින් යනකොට ඉතින් වලාකුළු කොහේ හරි දැක තාම වැස්ස වැටුන් නැති තැනක් එතෙන්ට යන්න හදනකොටම වෙන පැත්තකින් hama සුළඟකින් මේ වලාකුළු ගහගෙන ගියා Tamanට ඕන් නැති තැනකට. වලාකුල පුළුවන් තරම් උත්සාහ කළා Tamanta අවශ්‍ය තැනට යන්න බෑ. හුලඟට විරුද්ධව යන්න. හුලඟ පේන දෙයක් නෙමෙයි. නමුත් වලාකුලට වැඩිය ශක්තිමත්. අන්න එතකොට වලාකුල බැලුවා මොකද්ද වලාකුලක් වී ඇති ඵලේ? මේ හුලඟට පුළුවන් නම් මාව අනවශ්‍ය තැන් වලට තල්ලු කරන්න. අනේ මට සුළඟ වන්නට පුළුවන් නම් ඉතින් සුළඟ බවට පත් වුණා. දැන් හුලඟ හැම දෙයක්ම එහාට තල්ලු කරනවා මෙහාට තල්ලු කරනවා. වලාකුළු විතරක් නෙමෙයි, ගෙවල් වල වහලවල් වාහන ගහකොළ මුලින් උදුරා දමනවා. මේ විදිහට මේ හුලඟ මේ හැම දෙයක්ම අවුල් කරන්න පටන් ගත්තා. ඉතින් සාමාන්‍ය හුලඟකට බැරි වෙනකොට සුලි සුලඟක් ගෙනෑවා. සුලි සුලඟට බැරි වෙනකොට කුණාටුවක් ගෙනෑ. ඉතින් එහෙම මේ හැම දෙයක්ම විනාශ කරමින් යන දැක්ක ටිකක් කළුගල්. මොන තරම් හුලඟ හැමුවත් මේ පුංචි කළුගල් හෙලවෙන්නෙම නැහැ. ඉතින් මොකද? දැන් හිතුව මේ හුලඟ වෙලා වැඩකුත් නැහැනේ. මේ කළුගල මට වැඩිය බලවත්නේ. අනේ කළුගල වෙන්න පුළුවන්. ඉතින් කළුගල බවට පත් වෙලා දැන් ඉන්නවා. කොයිච්චර හුලඟක් ආවත් කිසිම හුලඟකට එක දශමයක්වත් හොලවන්න බැරි පර්වතයක්සේ. එහෙම ඉන්නකොට එක පාරට දැනුණ තමන්ගෙන් කෑල්ලක් කැඩිලා යනවා. බලුවා මේ කොහොමද? මනෝර දැක්කා වයසක ගල් වඩුවෙක් ඇවිත් කුංචි මිටියකින් ගහනවා. ගහනකොට කැඩි කැඩි යනවා. තර කළු ගලට තේරුණා මට වැඩිය මේ වයසක කුඩු වෙච්ච ගල් වඩුවා බලවත්. දැන් මේ මිනිස්සයා තව ටිකකින් මාව තුන් කාලේ කෑලි වලට කඩලා දාන. ඊට කලින් ගල් වඩුවා වෙන්න පුළුවන්. ඉතින් අන්න ගල් වඩුව බවට පත් වෙනවා. එතකොට දැන් ගල් වඩුව අර කළු ගල කඩ. හරි සන්තෝෂේ. හරි ආඩම්බරේ. දැන් මතක නෑ මේ මේ දාලා ගිය ජොබ් එකක් තමයි ආයේ බාරගත්තේ කියන්නේ. ඒ අමතක වෙන්නේ දිග රවුමක් ගහලා නෑ. ඊට පහවදා නෙමෙයිනේ. ගල් වඩුවා රජ වුණා, රජුරෝ ඉර වුණා, ඉර වලාකුල වුණා, වලාකුල හුළඟ වුණා, හුළඟ කළු ගල වුණා. දැන් එතකොට ওই විදිහට මේ ලොකු රවුමක් ගහලා ආපහු හිටියටන් තාම දැන් මතකයි. දැන් හරි සතුටින් ආඩම්බරෙන් ගල් කඩන. ඉතින් හැබැයි එතන හැමදාම ඉන්නේ ආපහු ওই රවුමෙම යනවා කල්යාණන්. ඒක තමයි පොනෝ භවිකා කියන්නේ. නැවත පත් කරවෙනවා හිටිය තැනට. පොනෝ භවිකා හරි ලස්සන වචනයක්. පුනා කියන එකනේ පොනෝ කියන්නේ. ඒතර පුනබ්භව කියන්නේත් ඒක. පුනර්භව කියන්නේ නැවත අලුත් කියන අදහස නෙමෙයි. අලුත් තැනක නෙමෙයි අප උපදින්නේ. අලුත් ජීවිතයක් ලැබෙන්නේ නැහැ අපිට. ඔය රවුමේ කොතනක හරි අපි හිටිය තැනකටම ආපහු එකියා. එතකොට අපිට මතක නැහැ. මතක නැති නිසා අපිට ඉන්නේ අලුත් දෙයක්. ඉතින් අලුත් සැප. එහෙම ඉන්නකොට ඔන්න අලුත් ප්‍රශ්න. එහෙම ඉන්නකොට අලුත් ගැටලු. අන්න එතකොට තේරෙනවා මේක දැන් ඇති. ඒ අලුත් දෙයක් ඕන. එතකොට අලුත් ආය අලුත් දෙයක් අල්ලගන්න. ඉතින් මේක තමයි තණ්හාවේ හැටි. යායන් තණ්හාය කෝනෝ භවිකා නන්දි රාග සහගතා. මේ මුලින්ම හිතන්නේ ඔය හැම දෙයකටම අපි ආස කරනවා කියලා. නමුත් ඔය චක්‍රේ යනකොට ඒ ලැබෙන දෙයට අපි ආස කරනවා. දැන් ගල්වැඩුව මුලින් හිතියේ නෑනේ කළු ගලකට මං කළු ගලක් වෙන්න හිතයි කියලා. එහෙම හිතන්නේ නෑනේ. නමුත් ওই චක්‍රේ යනකොට ඊට කලින් අවස්ථාවට එනකොට ඊළඟ තැන තෝරගන්න නැතුව බැරි වෙනවා. ඒක හොඳයි කියලා හිතෙනවා. తత్ర తత్రాభినందిని කෙනිසා පත් වෙන තැන්වල හොඳයි කියලා හිතෙනවා. ඒවා අභිනන්දනය කරන්න පටන් ගන්න. එයින් ලොකු සතුටක් ලබන්න පටන් ගන්නවා මුලදී. පහු වෙනකොට එපා. ඉතින් මෙන්න මූලික ස්වභාවය. මේ ස්වභාවය තේරුම් අරගෙන මේ ස්වභාවය වෙනස් කරන්න තමයි අපි භාවනා කරන්නේ. ඉතින් භාවනාවට ආවම ඔය මනස තියෙනවා එතන. ඒ මනස gedara තියලා නෙමෙයි අපි භාවනාවට එන්නේ. ඒ මනස කුටිය තියලා නෙමෙයි අපි ශාලාවට එන්නේ. ඉතින් ඇවිල්ලා ඔය මනසම අපට මේ ලනු දෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිය හොඳයි කියලා. ඉතින් ඒ භාවනාව ටිකක් කරනකොට මෛත්‍රිය හොඳයි කියලා. මෛත්‍රිය ටිකක් කරනකොට බුද්ධානුස්සතිය හොඳයි කියනවා. සක්මන හොඳයි කියලා. දැන් ඔහොම භාවනා කරා කියන්නේ ඉතින් භාවනා ක්‍රම කීයක් අපි දන්නවද කරන්නේ? අපි තුන් උපරිම වශයෙන් සම 40 කර්මස්ථාන කියලා 40 කරා කියනවා. ඉතින් 40ම කළා ආපහු මුලට එනවා. ආපහු හිතන ආනාපාන සතිය හොඳයි. දැන් මේක තමයි ඇත්ත తත්වය. මේ තමයි අප කාගේ මනසේ මූලික යථාර්ථය. ඔයින් පිට දෙයක් අපි දන්නේ නැහැ කරන්න. ඉතින් අපි ආප කනවා, රොටි කනවා, පාන් කනවා, බත් කනවා කාලා ආපහු ආයේ අමුතුවෙන් කන්න දෙයක් නැහැ නේ. ඔහොම 10ක් 15ක් කාලා ආපහු පාන් කනවා. දැන් එදාට පාන් හරියරයි. එදාට මේ අපිට මතක නැහැ මීට සති දෙකකට කලින් පාන් අපිට එපා වෙච්ච දෙයක් කියලා. ඇඳුමක් ගන්නකො දැන් මේ ඇඳුම උදේ අඳින්න හරිය ආසාවේ අලුත් ඇඳුමක්. ඒතර දැන් හැන්ද වෙනකල් දැන් බලන්න දැන් උදේ මේ කල්යාණ මිත්‍රයන් ඔය ඇඳුම ඇඳගත්තේ කොපමණ නැවුම් හැංගීමකින්. නමුත් දැන් දාඩිය දාලා දැන් බලන් ඉන්නේ කොයි වෙලේ මේක ගලවලා මාරු කරන්නේ. ඉතින් ඔන්න අපි හැන්දෑවට ඇඳුම් ඒ ඇඳුම ගලවුවා. ගල්ලා ඉතින් වෙන අලුත් එකක් අඳිනවා. එතකොට එහෙම ඒ ඇඳුමත් එපා වුණාම අලුත් තවත් එකක් අඳින. ඔහොමම ගිහිල්ලා ඉතින් ඇඳුම් තියෙන ටික ඔක්කොම ඇඳලා ආපහු මුල් එක අඳිනවනේ දවසට. දවස් සතියකට හරියද? එදාට හරිය ආසාවෙන් ආය ඇඳින්නේ. මොකද ඒක අලුත් කියන හැඟීම. අපිට මතක නැහැ මීට සතියකට දෙකකට කලින් මේක එපා කියලා බොහෝම කොයි වෙලේද විසික් කරන්නේ ගලවල කියලා. එහෙම හිටියා කියන එක. ඒ තමයි සංසාරේ හැටි. ඒක තමයි අවිද්‍යාව කියන්නේ මේ අමතක කරවන ගතිය. මොකද්ද අමතක කරන්නේ? මේ එපා වුණා කියන එක අමතක කරනවා. මේ එපා වෙලා මා ප්‍රතික්ෂේප කළ දෙයක් කියන කාරණය අමතක කරනවා. ඉතින් ඒ නිසා මේ ඒ ප්‍රශ්නේ ඊටාම වැදගත්. මොකද්ද මේ භාවනා ක්‍රම මාරු කිරීම බලන්න එයි මම මේ මාරු කරන්නේ. මේක අපි කාටත් තියෙන කාරණයක්. අපි වාඩි වෙනවා එක භාවනාවක් කරන්න කියලා ඒක හොඳට කෙරෙනවා ටිකකින් හරියට කෙරෙන්නේ නැහැ. ඒකට තව එකකට. ඒතර හරියට කෙරෙන්නේ නැහැ කියන්නේ දැන් මට ඇති වෙලා. ඒක භාවනාවේ වැරද්දක් නෙමෙයි. අර ආසාවේ ප්‍රශ්නේ. තණ්හාවේ ප්‍රශ්නේ මතුවෙන්නේ තණ්හා. එයා තමයි කියන්නේ දැන් මේක හරියට කෙරෙන්නේ නැහැ. මොකද එයාට ඕන විදිහට වෙන්නේ නැහැ. එයා කැමති කිසියම් උත්සාහයකින් තොරව හිත එකඟ වෙනවා නම් සිතිවිලි එන්නේ නැත්තම් ඒ තියෙන ආසාව. ඒක තණ්හාව. එතකොට තණ්හාව තමයි දැන් මේ කියන්නේ හිත දුවන මේ භාවනාව හරියට කෙරෙන්නේ නැහැ. එතකොට එයා තමයි දැන් කියන්නේ ඒ තණ්හාව තමයි යෝජනා කරන්නේ බුද්ධානුස්සතිය වඩන්න, මෛත්‍රී වඩන්න. ඉතින් අපි ඒ තණ්හාවට නම් අහු වෙන්නේ අර චක්‍රේම තමයි නැවත නැවත යන්නේ පොනෝ භවිකා කියන චක්‍රය. ඒ නිසා ශක්තිය තියෙනවා නම් ඒ තණ්හාවට ඍජුවම මොහොනට මොහොන දෙන්න. හොඳම දේ කල්යාණ මිත්‍රවරුනි එතනම ඉන්න. ඒ පාවෙච්ච හරියට කෙරෙන්නේ නැති ඒ භාවනාවෙම ඉන්න. ඒ භාවනාවම කරන්න බලන්න. දකින්න තණ්හාව කලකිරීමටපත් වෙන හැටි. කලකිරෙන්නේ ඔබ නෙමෙයි. ඒක ඔබ කියා බාරගන්න එපා. මේ මටයි එපා වෙන්නේ, දැන් මට භාවනාව එපා නෑ. ඔබට නෙමෙයි එපා වෙලා තියෙන්නේ තණ්හාවට. මක් නිසාද දැන් එයා බලාපොරොත්තු වෙච්ච එකක්වත් මේ භාවනාවෙන් ලැබෙන්නේ නෑනේ. එයා හිතුවා බොහෝ ඉක්මනට හිත එකඟ වෙයි. ඒ දේ උනේ නෑ. පාවෙයි කියලා හිතුණා පාවුන්නේ නෑ. එයා හිතුවා ශරීරයේ සැහැල්ලු වෙයි. දැන් ඒක වෙන්නේත් නෑ. ඒතර කලකිරෙන්නේ කවුද? තණ්හාව. ඉතින් එයා කලකිරුණාට අපිට මොකද? දැන් එයා ඒක තමයි මෙතන තියෙන මේ මුලාව. තණ්හාව හැම වෙලෙම එයාගේ ප්‍රශ්න අපි ඇඟට දානවා. තණ්හාව කවදත් කලේ එයයි කල්යාණ මිත්‍රවරුනි, ඒ තණ්හාවේ ප්‍රශ්න ටික ඔක්කොම අපේ ප්‍රශ්න කියලා අපිට පෙන්නන. ඉතින් ඊට පස්සේ ඒව අපේ ප්‍රශ්න කර කර තණ්හාවට ඕන විදිහට අපි එයාගේ ප්‍රශ්න විසඳනවා. ඒක තමයි සංසාරේ පුරාම කරේ. ඉතින් භාවනාවදිත් අපි ඒම කරන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා ධෛර්යය ඕන. එතන ඉන්නට පුළුවන් වෙන්නට ඕන. කමක් නැහැ. හිත දිවුවට කමක් නැහැ. ඉතින් මොකද? හිත එකඟ වෙන්න ඕනේ කියන ආසාව දකින්න. ඒ ආසාව ඒ එයාගේ වැඩ. මගේ වැඩේ නෙමෙයි ඒක එයාගේ. ඒ දකින්න. එයයි භවනාව කියන්නේ. ඉතින් හිත දුවන හැම වාරයක් පාසාම දකින්න ඒ හිත දිවීම නිසා කලකිරෙන ආසාව. ඒ දකින්න. ඒ සඳහායි භවනා කරන්නේ. මේ ආශාව දකින්න, නිර්දය ලෙස දකින්න ආශාව. ඉතින් ඊට හොඳම අවස්ථාව තමයි යමක් එපා වෙන වෙලාව. දැන් යමක් ඕනේ වෙලා තියෙනකොට ආශාව දකින්න අමාරුයි. එපා වෙනකොට ලේසි. මොකද එපා වෙනකොට ආශාව දැන් දුර්වල වෙලා තියෙනවා. දැන් එයා වෙන මොකක් හරි හොය හොය ඉන්න ආපව පය ගහලා තමන් තහවර වෙන්නේ. අන්න ඒ අන්තරාභව අවස්ථාවේ. අන්තරාභව කියලා කියන්නේ එකක් එපා වෙලා තාම තව එකක් අල්ලගෙනත් නැහැ හරියට. ඒ ඕනම දෙයක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, තැනක් වෙන්න පුළුවන්, කෑමක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, භාවනා ක්‍රමයක් වෙන්නත් පුළුවන්. දැන් එකක් ඕනේ කියලා ආසාවෙන් බදාගෙන දැන් ඒක එපා වෙලා දැන් තව එකක් හොයන මේ සංක්‍රමණ අවස්ථාවේ සංක්‍රාන්ති අන්න එතන ආසාව හොඳටම දුර්වල වෙච්ච දැන. එතනදී ආසාව දකින්න ලේසි. එතනින් ආසාව දැක්කොත් ඒ දුර්වල වෙච්ච හරියට දැන් මේ ওই කූඩල්ලෙක් ඇඟේ වැහුවාම කූඩල්ලව වැහුවාම මේ කූඩල්ලෙක් ඇඟේ එල්ලුණාම මේ දැන් කූඩල්ලව අපි විසික් කරනකොට ඒ විසික් කරන්න ඕන වෙලාවක් තියෙනවා. දැන් කූඩල්ලෙක් මෙහෙම යනකොට දැන් මෙහෙම එක තැනක් හොඳින් අල්ලගත්තාම අමාරුයි. එකක එකක එලිලා ඉන්නකොට අමාරුයි. එකක මේකෙන් මෙතන ඉඳලා මෙතන හොඳ නැහැ කියලා තව තැනකට යනවා. දැන් එතනත් හරියට අල්ලාගෙන නැහැ. මෙතන මෙතන භාගයට අතහැරලා මෙතනත් භාගයට අල්ලාගෙන වගේ වෙලාවක ලේසි. ඉතින් අන්න එහෙම අවස්ථාවක් එනවා ඔය මොනවා හරි එපා වෙච්ච වෙලාව. දැන් තව එකක් හොයනවා. යා කියන අරක කරමුද මේක කරමුද අරේ යමුද මෙහි යමුද. තාම තණ්හාවටම නිශ්චිත නැහැ තමන් පිළිබඳව. අන්න ඉබඳු අවස්ථාවක තණ්හාව එකෙල්ලේම දකින්න පුළුවන්. හැබැයි අරකට අහුවෙන්නේ නැතුව එයා කියන ඒ අලුත් දෙයට පොනෝභවික වෙන්නේ නැතුව ඒ පා වෙලා තියෙන තැනින්ම තණ්හාව දකින්න. ඒ නිසා පුළුවන් නම් ඒ භාවනා ක්‍රමයේම ඉඳ දිගට. ඒක නොවුනට කමන්නේ. ඒක වෙන්න ඕනි කියලා හරියට වෙන්න ඕනි කියලා කියන්නේ තණ්හාවනේ. තියා ඒක එයාගේ ප්‍රශ්නය. ඒක යාට දෙන්න. එයාගේ ප්‍රශ්නේ යාට දෙන්න. දීලා වාඩි වෙලා ඉන්නවා නම් එහෙම ඉන්න. හිටගෙන ඉන්නවා නම් ඉන්න බලන්න. එහෙම නැත්නම් ඉරියව්ව මාරු කරන්න කමක් නැහැ. නමුත් භාවනා ක්‍රමය මාරු කරන්න එපා. ඒකත් එක්කම ඉන්න. ඉතින් එහෙම සිටීම තුළ ඒ තණ්හාවීම ශේවීමක් වෙනවා. දැන් යාට මෙතනත් ඉන්න බෑ. අලුත් තැනකට යන්නත් බෑ. එහෙම තත්යකටපත් වෙන. ඒක එක තප්පරයෙන් වෙයිද කියන්නේ නැහැ. නමුත් තණ්හාවම සේවීමක් වෙනවා. ඉතින් ඒ තමයි ඔය Nirodhe විදියට විස්තර කරලා තියෙන්නේ. යේ තස්සායේව තණ්හාය සේස විරාග Nirodho. ඒ ඉතිරි නැතුව සේවීමක් වෙනවා. ඒ වෙන්නේ ওই විදියට ඒ තණ්හාවම දැකීම තුල. ඒ නිසා තමයි මේ භාවනා වගේ ඒ සඳහාම යොමු වෙච්ච තැන්වල ඒ ওই විවිධත්වය හුඟක් අඩු. විවිධත්වයක් නැහැනේ. දැන් භාවනා මධ්‍යස්ථානයක් ආරණ්‍යයක් ගත්තාම එකම පරිසරේ. අඳින්නේ එක වගේම ඇඳුම්. ඒ උදේට එකයි දවල්ට වෙන විලාසිතාවක් හැන්දෑවට තව එකක්. එහෙම නැහැනේ. එකම ඇඳුම්. පේන්න තියෙන්නේත් එකම ඇඳුම්. ඛණ්ඩ තියෙන්නේත් එකම විදිහ කෑම හැමදාම. ඒ කාමර කුටි ගත්තත් එකම විදිය. දැන් ගයක් බලන්නකො අපි හැමදාම වෙනස් කරනවන සතියේ තරයක් එතන තියෙන පුටුව මෙතෙන්ට දානවා. එතකොට අපිට හරි අලුත් වගේ. ඒ සුදු පාට රතු පාට කරනවා රතු පාට කොළ පාට කරනවා බිත්ති වල අවුරුද්දෙන් අවුරුද්ද. එතකොට අලුත්. දැන් එහෙම නැහැ. ඒ අර එපා වෙන්න මරිනවා. එපා වෙන්න කියන්නේ ඒ එපා වීමේ ස්වභාවය මතුවෙන්නම ඉදාරින විදිය පරිසරයක් තමයි භවනා මධ්‍යස්ථානවල තියෙන්නේ. ආරණ්‍යයක් තුල තියෙන්නේ. ඉතින් ඒ තියෙන්නේ අර අതൃප්තියට මතුවලා එය හොඳට තේරුම් ගන්න අපිට. එහෙම නැතුව අපි අර නිතර වෙනස් කරන්න පටන් ගත්තොත් අපිට මේ අതൃප්තිය පේන්නේ නැති වෙනවා. ඉතින් අതൃප්තිය පේන්නේ නැති තරමට අതൃප්තියට පුළුවන් එයාට ඕන විදිහට අපිව නටවන්න. ඒ නිසා මේ භාවනාව තුල හුඟක් හොඳයි. ඉතින් හැබැයි මෙහෙමයි. තමන්ට ගැළපෙන භාවනාවක් හොයාගන්න ඕනේ. තමන්ට ගැළපෙන තමන්ගේ සිහිය වැඩෙන ඒ විදිය භාවනාවක් හොයාගෙන ඉන්පස්සේ ඒ භාවනාවත් එක්කම ඉන්න. මොන ඉරියව් හිටියත් ඒ භාවනාව එක්ක ඉන්න බලන්න. ඒ ඉඳීම තුල තමයි ඔය තණ්හාව මූණට මූණ මුණ ගැහෙන්නේ. කාටද ඒක බලන්න. දැන් මේ භාවනාව එපා වුණේ ඇයි? දෙකක් අප පටන් ගත්තනේ. ඇයි ඒ පටන් ගත්තේ ඇයි කියන්නේ? ඇයි මේ ආනාපාන සතිය කරන්න හිතුවේ? ආනාපාන සතියෙන් අපේ හිත පාලනය වෙයි නේ. ආනාපාන සතියෙන් අපේ සිතවිලි අඩු වෙයි. සිහිය දියුණු වෙයි. ඉතින් ඔය වගේ බලාපොරොත්තු නිසානේ පටන් ගත්ත. නිකම්ම නෙමෙයිනේ, නිකන් ඉඳ බරුවක් නෙමෙයි. එතකොට දැන් ඔය ඔක්කොම ආසාව තමයි තීරණය කළේ. දැන් කවුරු හරි භාවනාවේ ප්‍රතිඵල ගැන කතාවක් කරනවා කියන්නකො. දෙක අහන් ඉන්නකොට අන්න ඒ ප්‍රතිඵල ගන්න අපේ හිතේ ආසාවක් එනවා. ඔව්. ඔව්. දැන් ඒ කෙනෙක් භාවනාවේ ප්‍රතිඵල විස්තර කරනකොට සමහර කෙනෙකුට ඒක නෑ හැමෝටම එන්නේ නැහැ. කිසිම දෙයක් ගැන හැමෝටම ආසාවක් එන්නේ නැහැ. ඩයිස්පින් ගැන කවුරු හරි වර්ණනාවක් කරා කියන හැමෝගෙම හිතේ ආසාවක් එන්නේ නැහැ නේද? සමහර දෙනෙක් හිතේ ඉන්න පුළුවන්. ඒ වගේ කියන්න පොතක් කියවනකොට අහුම්කම් දෙනකොට අපිට වෙන අනේ කොච්චරද මේ කියන ප්‍රතිඵල ගන්න තියෙන. දැන් ඒ ආසාව තමයි තීරණය කළේ භාවනා කරන්න. ඉතින් ඒ වාඩි වෙන්නේ ආසාවම තමයි. මොකටදතර ආස කළදී ලබා ගන්න. එන්න යාට ඒක ලැබෙනකල් යා ඒ භාවනාව කරනවා. ඉතින් කොයි වෙලේ හරි දැන් ලැබෙන්නේ නැහැ, ලැබුණත් මදි, හිතන තරම් එකඟ වෙන්නේ නැහැ. දැන් එහෙම ඒ තණ්හාවට තමයි ওই ප්‍රශ්නේ ඉන්නේ. පැහැදිලි. ඔයකනේ කමඨහනක් කියන්නේ. කමඨහනක් කියන වචනේ තේරුම ඒකනේ මේ හිත වැඩ කරන හැටි. හිත වැඩ කරන හැටි කියන එකනේ කර්මස්ථාන කියන එකේ තේරුම. ඒතරේ වැඩ කරන හැටි දකින්න දැන් කොතන ඉඳගෙන බැලුවොත්ද හිත පේන්නේ. ඒකයි කර්මස්ථාන කියන්නේ ස්ථාන කියන එකනේ. ඒතර මේ හිත වැඩ කරන හැටි කොතන ඉඳගෙනද බලන්නේ. කෙනෙකුට හුස්ම ඉඳගෙන බැලුවොත් පේනවා. ඉතින් එහෙම කෙනාට හුස්ම හොඳ කමටහනක්. ඒ තව කෙනෙකුට සක්මන හොඳ කමටහනක්. ඉතින් ඒක වෙනස් වෙනවා. ඒතර මේ භාවනා කමටහනකින් කරන්නේ හිත බලන එක තමයි. කමටහන බලන එක නෙමෙයි. කමටහන නිකන් මේ ඇමක් වගේ. එතකොට ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඒ අමතක කර මේ අපි මුල් තැන දුන්නොත් කමටහනට අන්න එතනදී අපිට වරදයි. හිත බලන එක පැත්තකින් තියලා මේ හුස්මම තියෙන්න ඕනේ, හුස්මම ගන්න ඕනේ, හුස්මම පිට කරන්න ඕනේ, හුස්ම නොදැනුනොත් හරි ප්‍රශ්නයක්. දැන් එහෙම හිතන සමහර අය දැන් හුස්ම දැනෙන්නේ. දැන් කොහොමද භාවනා කරන්නේ? ඒ එතන නෙමෙයි ප්‍රශ්නේ. මේ මෙතන පටන් ගත්තම හිත දකින්නේ වෙන මොනවද දකින්නේ? හුස්ම දකින්නේ, හිත දකින්නේ. හිත දකින්න තමයි මේ හුස්ම අපි මේ ඔව් කණ්ණාඩියක් වගේ පාවිච්චි කරන්නේ. ඔව් දැන් මේ චරිත කියන්නේ මේ චරිතය කියන වචනේ බොහොම පළල් වචනයක්. මේ ඒ පුද්ගලයා කරන රස්සාව, එයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, විවාහක අවිවාහක භාවය, එයාගේ සංස්කෘතිය. දැන් මේ ඔක්කොටම තමයි චරිතය කියලා කියන්නේ. නැතුව එක ලක්ෂණයකට විතරක් නෙමෙයි. ඒතර මේ සියල්ලම තේරුම් ගන්න ඕනි කෙනෙකුට කමඨහන දෙන්නට නම්. හරියට, ඒ කියන්නේ හොඳට එයාගේ හිත පේන තැනක් එයාට කියලා දෙන්න නම් ওই ටික ඔක්කොම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් තමාට විවාහ නොවුණු කෙනෙකුට විවාහ වුණු කෙනෙකුට දෙන කමටහනක් දෙන්න බෑ. ඒ වගේම වැඩිහිටි කෙනෙකුට, වයසක කෙනෙකුට දෙන කමටහනක් සමහරට තරුණ කෙනෙකුට දෙන්න බැරි වෙයි. ඉතින් ඒ වයස බලපානවා, ඒ හිතන්න පුරුදු වෙච්ච ආකාරය, එයා ගමක හැදුණු කෙනෙක්ද, නගරයක හැදුණු, ඒව ඔක්කොම දිහා බලන්න වෙනවා. ඒ දිගට යන කමටහනක් දෙනවා. ඉතින් ඔතන ප්‍රශ්නයක් නැත්තේ කමටහන් ගන්න ඔක්කොමලා දිගට භවනා කරන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. දැන් ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ නේ. එන්නේ ඉතින් භවනා කළොත් නේ. ඉතින් මේ දැන් උදාහරණ ගත්තේ දැන් තරහ යන කෙනෙකුට මෛත්‍රිය වගේ දෙයක්. මෙහෙමයි දැන් තරහා සහ මෛත්‍රිය කියන්නේ සාමාන්‍යයෙන් අපිට පේන විදිහට ප්‍රතිවිරුද්ධ හැඟීම් දෙකක්. එතකොට ඉතින් බලන්න නිකන් අපේ හිතේ එක පැත්ත දැන් තරහ කියන්නේ එක පැත්තකට යන වේගයක් නේ ආවේගයන්. ඒතර මේ පැත්තට වේගෙන් යනවා යා. ඒක තරහ. ඒතර දැන් මෛත්‍රිය කියන්නේ ඊට අනිත් පැත්තට යන වේගයක්. ඒතර මේ පැත්තට වේගෙන් යන කෙනෙක්ව පුළුවන් ද අපිට අංශක 180කින් අනිත් පැත්තට හරවන්න? ඒ කියන්නේ තියා හිතන්න එහෙම පුළුවන් ද එකපාරට වේගෙන් යන දෙයක් කපාරටම ඒ පැත්ත වැරදි කියලා දැනගත්ත මොහොතේම අංශක 180ක්ම අනිත් පැත්ත හරවන්න පුළුවන්. එහෙම හරවන්න ගියොත් මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා මේ ඔය එකපාරටම කෙනෙක්ගේ චරිත ලක්ෂණයක් 100ට 100ක්ම අනිත් පැත්ත හරවන ඊට ප්‍රතිවිරුද්ධ හැඟීමක් ගැන භවනා කරන්න කියන එක පමණම මානසික නිරෝගීතාවයට සමහර විට හිතකර නැහැ. ඉතින් මේ ඒ නිසා දැන් මේ හුඟක් තරහ යන කෙනෙකුට මේ තමන්ට මෛත්‍රී කිරීම හුඟක් වැදගත් වෙනවා. අනිත් අයට නෙමෙයි තමන්ට. එහෙනම් බලන්න දැන් තමන්ට බලන්න තරහා ඒම නිසා තමන්ගේ රූපේට මොකද වෙන්නේ? ලස්සනට මොකද වෙන්නේ? තමන්ගේ නිරෝගීතාවයට මොකද වෙන්නේ? අනේ ඒව දිහා බලන්න. දැන් එහෙම බැලුවොත් දැන් මා නිරෝගී වේවා, මා සුවපත් වේවා, මා නිදුක් වේවා, ඒක එහෙම කෙනෙක් ටිකක් හැංගීමෙන් කරන්න පෙළඹුවොත් අනිත් අයට නෙමෙයි, තමන්ට මෛත්‍රී කරන්න පෙළඹුවොත් අනේ එයා තුල ඇති වෙනවා මේ තරහ ගන්න මම නිරෝගී වෙන එක නෙමෙයි රෝගී වෙන එක. මා සුවපත් වෙන එක නෙමෙයි දුකටපත් වෙන්නේ. ඉතින් අන්නේ ඒ කාරණේ පේනවා. මා මේ සතුටු වුණු කෙනෙක් නෙමෙයි දුක් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් එතනින් පටන් ගත්තොත් සමහර විට යාටම හිතෙන්න පුළුවන් මේ තරහ අඩු කරන්න ඕනේ. ඉතින් ඒ වගේ බලන්නට ඕනේ. එහෙම මේ මෛත්‍රිය පුළුවන්. නමුත් ඒ තරහ කාර්යයට මෛත්‍රී කිරීම නම් අමාරුයි. තමයි මට කෙනෙක් ගැන නිතර තරහ එනවා නම් එයාට මෛත්‍රී කරන්න කියන එක නම් ලේසි නෑ. මොකද ඒ හිත පිළිගන්න ලෑස්තිම නැහැ. දැන් හරියට ඔය මානසික සමහර මානසික රෝග තියෙනවනේ. දැන් එහෙම තියෙන අය පිළිගන්නේ නැහැ ඒකට ලෙඩක් තියෙනවා කියලා නේ. ඉතින් දැන් හිතන්නකෝ පවුලක එහෙම කෙනෙක් ඉන්නවා, නැත්නම් අපේ කොහේ හරි කාර්යාලයේ හරි පන්තියේ හරි ඉන්නවා කියලා. එතකොට මේ දයා හිතන්නේ මේ අනිත්‍යය තමයි මට ප්‍රශ්න ඇති කරන්නේ. ඉතින් එහෙම මානසික රෝගයේ ලක්ෂණන්නේ තමන්ට පේන්නේ නැහැ, තමන්ගේ හිතේ ප්‍රශ්නයක් නිසා තමයි මේ දුක කියා හිතන්නේ අනිත්‍යය. නෑ එහෙම කෙනෙක්ව කොපමණ වෛද්‍යරයෙක් ළඟට එක් කරන් යන්න ගියත් එයා එන්නේ නැහැ. ඉතින් එයා අහන්නේ මේ අනිත්‍යයේ වැරදි වලට අයි මං බෙහෙත් බොන්නේ. ඉතින් ඒ වගේ ඒතා දැන් තව කෙනෙක් ගැන නිතර තරහ එන කෙනෙකු හිතන්නේ එයා මට මේ තරහ එන්නේ අනිත් කෙනා නිසා. ඉතින් මේ මනුස්සයා තමයි මට මේ ඔක්කොම ලෙඩ දාන්නේ. ඉතින් එහෙම එකේ එයාට මොකටද මම මෛත්‍රී කරන්නේ? ඉතින් ඒ නිසා න තමන්ට මෛත්‍රී කිරීම හොඳයි. තමන්ගේ හිතට, තමන්ගේ ශරීරයට එහෙම මෛත්‍රී කරන්න හොඳයි. ඒ ඒක තමයි දැන් තමන් කෙරෙහි අපි කාටත් තියෙනවනේ මේ ආසාව. ඒ කියන්නේ ආසාව කියන්නේ මේ තමන්ට ආසාව කියන එක තියෙනනේ මොන තත්ත්වයක් යටතේ හරි නැති වෙන්නේ නැති දෙයකනේ. රටට තියෙන ආසාව නැති වෙන්න පුළුවන් අපිට. මේ රට නිසා කරදර වෙන්න පටන් ගත්තොත් දමල ගහලා යන තරමට රට එපා වෙන්න පුළුවන්. පණ දෙන්න වගේ ඉන්න කෙනෙක් වුණත් එපා වෙන්න පුළුවන්. නොකානුභී කරන රස්සාවත් එපා වෙන්න පුළුවන්. නමුත් මේ ජීවිතයට තියෙන ආසාව ඒ මරණයෙන්වත් කෙලවර වෙන්නේ නැහැ. අපි හිතුවට මේ මැරෙන්නේ ජීවිතේ පා වෙලා කියලා ජීවිතේ පා වෙලා නෙමෙයි. ඒ මොකක් හරි ප්‍රශ්නයක් ඉඳා. මේ ප්‍රශ්නේ නැතුව ඉන්න ඕනිකම නිසායි මැරෙන්නේ. ජීවිතේ පාවෙලා නෙමෙයි. එතකොට මේ ජීවිත තණ්හාව කියන එක තියෙනවා. ඉතින් බුදුහාමුදුරුව කියන්නේ මේ ජීවිත තණ්හාව පාවිච්චි කරන්න හොඳ පැත්තට. නෑ එක තැනක් තමයි කියන්නේ හැම දිනාම තමන්ගේ ජීවිතයට ආදරේ. ඒ නිසා ඒක දකින්න. මා කොපමණ මගේ ජීවිතයට ආසද? ඒ වගේ අනිත් අයත් එයාගේ ජීවිතවලට ආසයි. අන්න ඒ බව දැක අනිත් අයගේ ජීවිතවලට හිංසා කරන්න එපා. ඒතර මෙතන බුදුහාඳුර කියන්නේ තමන්ට තමන් ආදරේ නම් ඒ ආදරේ උදව් කරගන්න අනිත් අයට කරදර නොකර ඉන්න. මොකද ඒ අයත් එයාගේ ජීවිතවලට ආදරේ. ඒතර මේක තමයි මූලිකම මනුෂ්‍ය ලක්ෂණ. මනුෂ්‍ය නෙමෙයි මූලිකම ජීවි ලක්ෂණය මොකද්ද? මොනම තත්ත්වයක් යටතේ හරි මොනවා එපා වුණත් අර ජීවිතයට තියෙන ආශාව ඉතිරි වෙනවා. එතකොට මෙන්න මේ ජීවිත ආශාව අඳුනගෙන ඒ ජීවිත ආශාවන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ආධ්‍යාත්මික වශයෙන් ඔය අතාරින්න ඕනේම අතාරින්න. ඉතින් ඔය ඒ දැන් තරහ ගන්නකොට බැලුවොත් එහෙම අපේ හදවත කීපාරයක් ගැහෙනවා. සාමාන්‍යයෙන් ගැහෙන වාර ගානට වැඩිය හරි වේගෙන් දෙගුණ තෙගුණ වෙලා ගැහෙනවා. ඒ කියන්නේ හදවතේ ආයස බොහෝ ඉක්මනට අඩු වෙනවා. තරහ ගන්න ගන්න ආයස අඩු වෙනවා. ඉතින් කෙනෙක් දීර්ඝායස ලබන්න කැමති නම් අන්නේ ආශාව මතු කරගෙන තරහ අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ උපක්‍රම ප්‍රයෝග පාවිච්චි කරන්න පුළුවන් අපේ ඔය ආවේග අඩු කරගන්න පාලනය කරගන්න. ඉතින් ආනාපාන සතිය කියන්නේ විදර්ශනාවනේ ඈ. නෑ ආනාපාන සතිය කියන්නේ විදර්ශනාව තමයි. ඈ මේ මහන් දිතුනේ ඇයි? මම සත්‍යමා ධාතු රූපමා කරනවා කියන්නේ. ඇයි එහෙම කරන්නේ? නැ මොකද්ද විදර්ශනාව කියන්නේ? විදර්ශනාව කියන්නේ අපි නිකන් ජනප්‍රියම උත්තරේ ගත්තොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුව බැලීමේ විදර්ශනාව කියන්නේ නේ ඈ. ඉතින් ආනාපාන සතියේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම පේන්නේ නැද්ද බලන්න පුළුවන්?
දැන්
ඔය දැන් අපි ඉස්සෙල්ලා භාවිත කරානේ උදේ ඉඳලා දැන් වෙනකල් භාවනාව ඈ. එතින්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන භාවනා කළේ නැද්ද?
මෙන්න
ඔන්න වාඩිලා ඉඳලා ටිකකින් රිදෙනවා. ඒක ගැන කතා කරේ නැද්ද? ඒ රිදෙනේ පිටගත්තාම නැති වුණා. සපයි කියලා හිතුවා. ආයි ටිකකින් දේතන් මේක තමයි දුක කියන්නේ. දැන් මං හිතුවට දැන් ඔක්කොම හරි මං හිතගත්තොත් ඔක්කොම හරි මට හිතුවට එහෙම බෑ. ඒක අනාත්ම කියන්නේ. ඉතින් මේක මේ අමුතු දෙයක්. ඒකයි මං කිව්වේ මේක සරලයි. අපි ඒක සරලව තේරුම් ගන්න. තේරුම් ගන්න නැති නිසා අපි මේක පුළුවන් තරම් සංකීර්ණ කරගෙන අපි හිතනවා මේ ඔන්න මේ ඒක දැන් මේ අපේ වැරද්දක් නෙමෙයි. මේ අපි කාගේ වැරද්දක් නෙමෙයි. ඒක එහෙම තමයි කරලා තියෙන්නේ පොත්පත් වලින් කාලාන්තරයක් තිස්සේ කරලා තියෙන මේ හොඳට කියලා කරලා තියෙන නමුත් මේ ඔව් පෙරහැරුම් කරලා තියෙනවා නේ. ඉතින් මේ අපි හිතනවා දැන් ඔන්න සමතේ. සමතේ ඉඳලා මේක විදර්ශනාවට හරවන්න ඕනේ. ඉතින් කොහාටද ඒකට සිග්නල් දාන්නේ? කොතනින්ද? එහෙම හිතනවනේ. දැන් ඒක ලොකු ප්‍රශ්නයක්. සමතේ විදර්ශනාවට හරවන්නේ කොහොමද? ඉතින් එහෙම මෙහෙම මේ එහෙම හැරවිල්ලක් නැහැ. දැන් ඔය භාවනාව ගැන කියන මේ දැන් ඔය සතිපට්ඨාන සූත්‍රේනේ අපි හැම එකටම ගන්න. ඒ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතිය තියෙන සූත්‍රේ එතන ඔය සමත වචනෙත් නැහැ විදර්ශනා කතාවක්. ඒ වචන දෙක මෙතන නැහැ. මෙහෙම කරගෙන යන්න. එතකොට සමතයත් වැඩෙනවා, විදර්ශනාවත් වැඩෙනවා. කිව්වට දෙයක තමයි අපි හිතන්නේ මේ වචනම කියන්නේ ඉස්සෙල්ලා කිව්වා සම්පූර්ණ ආස්වාසයෙන්ම දකින්න. ආස්වාසයෙන්ද පටන් ගත්තාම දැනගන්න, ආස්වාස වෙනකොට දැනගන්න, දැන් වෙලා ඉවරයි කියලා දැනගන්න. එහෙම කිව නේද? මතකද? ඒක තමයි මුලම දැන්. යාම් ආයි කොහෙද මුලක් මතක. ඒක පැහැදිලිද? නෑ අහපේ කොහොඳයි ඒ ප්‍රශ්නේ. දැන් ඒ මුලමැදට කියන්නේ තින් ආස්වාස වෙන්න පටන් ගන්නවා, දැන් ආස්වාස වෙනවා, ඒ මැද දැන් වෙලා ඉවරයි. ඒ ක්‍රියාවේ මුලමැදට නේ, නැතුව මේ ශ්වාස නාලයේ මුලමැදට නෙමෙයි. දැන් අපි ඒ පැත්තට හිතනවා. දැන් සමහරව හිතනවා මුල මෙතන, මැද මේ හරිය. ඔව්, අක පෙනහලු කියලා එහෙම විස්තර කරනවා. ඒ මුලමැදට දැනගන්නවා කියන එක නාහි අග මුල මේ හරියට හුස්ම යනකොට මැද, ඊළඟ පෙනහළු පිරුණාම අග. ඒතර ප්‍රස්වාසයේ මුල මෙතන, මැද මේ හරිය අග. ඒ එහෙම නෙමෙයි. එහෙම මේ ඈ ඔව් ඔව් ක්‍රියාවේ මුල මැද අග ඈ. අපි යමක්කට ඉතින් ආයෝජනය කරපු මට්ටමටනේ ලාභ ලැබෙන්නේ නේද? උගත මහන්සි වෙච්ච ගොවියෙකුට අස්වැන්න වැඩි හොඳට කුඹර කොටලා පෝර දාලා වතුර දාලා උදේ හවා වල්පැල අයින් කරලා සත්තුන්ගෙන් හානි අයින් කරලා එහෙම කියන නිකන් ඔහි පැලවුණත් එකයි නැතත් එකයි කියලා බීබිස්සොත් එහෙම ඉතින් ඒ වාසනාවට පැලවුණොත් නිකන් නේද? ඈ එනිසානේ භාවනාව ගැන කියන්නේ මේ නැවත නැවත කරන්න කියලා නේ. බහුලී කතා බොහෝ වශයෙන් කරන්න
කියලා.
මෙහෙමයි දැන් ඒ දෙකම පුරුදු වෙන එක හොඳයි. දැන් මේ අපි මේ පිරිසක් ඉන්නකොට දැන් භාවනා කරන විට දැන් ඔන්න ටික අපි තුන් පැයක් භාවනා කරනවා අපි ටික. දැන් මට මිනිත්තු 5කින් විතර ඇති වෙනවා. දැන් ඇති වුණාට මට නැගිටින්න අමාරුයි. මොකද අනිත් පැයද ඔක්කොම ඉන්නවා භාවනා කරගෙන. නේ? එතකොට ඉතින් මට දැන් මට පා කියලා හිතුණත්, කම්මැලි හිතුණත්, රිදුණත් අර අනිත් පැය ඉන්න ඉඳිල්ලම මට ශක්තියක් වෙනවා. ඔව්. ඉතින් ඒක වැදගත්. ඒ නිසා තමයි මේ මාර්ගයේ කෙළවර දක්වාම කල්යාණ මිත්‍රත්වයේ ඕනේ කියලා බුදුහාමුදුරු කිව්වේ බුද්ධ ශාසනයේ අවසානයේ දක්වාම නේද? ඉතින් මේ ඒ නිසා සාමූහික භාවනාව තුන. එතකොට ඒ විතරක් නෙමෙයි. දැන් අපි පිරිසක් එක්ක ඉන්නකොට එක්කෙනෙක් කහිනවා, තව එක්කෙනෙක් හැරෙනවා, තව එක්කෙනෙක් දොර හරිනවා, එළියට යනවා, කතා කරනවා. දැන් අපි ඒවත් හුරු වෙනවා. ඒවා කමක් නැහැ. ඒ ගෝසා පිරිසක් නැද්දී ඒ හුරුවත් වැඩගත්. දැන් අපි තනියම ඉන්නකොට අපිට ඔක්කොම පරිසර වෙනස් කරලා අපිට ඉන්න පුළුවන් කවුරුත් කෑ ගහන්නේ නැහැ, කහින්නේ නැහැ. අපි ඒකත් හුරු වෙන්න ඕනේ. සමාජයක් තුලත් භාවනා කරන්න හුරු වෙන්න ඕනේ. ඊළඟට තනියම භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. තනියම වෙලාවක තනියම කාගේවත් බලපෑමක් නැහැ. කවුරුවත් හොයන්නෙත් නැහැ මෙයා හරියට වාඩිලා ඉන්නවද නැද්ද. මිනිත්තු 5ද 10ද ඒ හොයන්න. නමුත් ඒ උනත් අන්න තමන් තුළින්ම ශක්තිය වැඩි කරගන්න. ආත්ම ශක්තිය. ටික ටික. ඒ නිසා මේ භාවනා යෝගීන්ට මේ නිකන් යෝගීන් අතර තියෙන මේ කතිකාවතක් වගේ තියෙනවා. මේ ලියපු එකක් නෙවෙයි. නමුත් සාමාන්‍ය එහි කියනවා මේ පිරිසක් මැද්දේ ඉන්නකොට තනියම ඉන්නවා කියලා හිතන්න පුරුදු වෙන්න කියලා. දැන් පිරිසක් ඒක ටික කතා කරන්න වටන කාරණයක් වෙනදා ඊළඟට තනියම සිටින විට පිරිසක් එක්කයි ඉන්නේ කියලා හිතන්න පුරුදු වෙන්න. ඒතර මේ දෙකම ඊළඟට දෙකක් නෙමෙයි එකක් කියන තැනට එන්න. ඉතින් ඒ සඳහා මේ අවස්ථා දෙකේම භාවනා කරන එක වටිනවා. තනියමත් සමූහයක් විදිහට. හොඳයි, එහෙමනම් කල්යාණ මිත්‍රවරුනි, අපි උදෑසන සිට කාලය අපතේ නොයවා විවිධ ඉරියව් වලින් විවිධ අභ්‍යාසවල යෙදුණා. මේ භාවනාවේ තියෙන සරලත්වය තේරුම් ගැනීම වැදගත්. ඒ අපි කාටත් කරන්න පුළුවන් දෙයක් කියන එක තේරුම් ගන්න එකත් වැදගත්. කළ යුතු දෙයක් කියන එක. ඉතින් ඒ නිසා ඒ සඳහා කාලය වැය කරන්න. ඒ වැය කිරීමක් උනාට ආයෝජනය නාස්තිය නෙමෙයි. ඒකත් මේ තන් ඒ කිසිවක් නොකර භවනා කරන්නත් පුරුදු වෙන්න, වැඩ කරමින් භවනා කරන්නත් පුරුදු වෙන්න. ඒ භවනාව භවනාව සඳහාම වඩන්නයි, අනිත් වැඩත් එක්ක භවනා කරන්න මේ දෙකම පුරුදු වෙන්න. එතකොට තනියම භවනා කිරීමත් පිරිසක් එක්කත් අපිට ආයේ දවසක පුළුවන් වුණොත් මේ විදිහට එකතු වී සමූහයක් විදිහටත් මේ අභ්‍යාසයේ යෙදෙමු. ඒ සමගම පුංචි නිවේදන දෙකක් තියෙනවා. මීට ටිකක් සමාන වැඩසටහනක් පොය දවසෙත් කෙරෙනවා. ඒකත් කැමති කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් 15 පොය දවසේ. ඒකම මේ මාසේ 23 වෙනිදා මේ මධ්‍යස්ථානයේ හිටපු භාවනා ගුරුතුමන් වූ ගොඩ්වින් සමරත් මහත්මයා භාවනා ප්‍රාප්ත වී අවුරුදු 8ක් පිරීම නිමිත්තෙන් අනුස්මරණ පින්කමක් පැවැත්වෙනවා මාර්තු 23 වෙනි ඉරිදා. ඉතින් සිට හඳ වෙනකල් එතනදී උදේම ධර්මදේශනයක් ධර්ම සාකච්ඡාවක් දහවල් සාංගික දානයක් ඉන්පස්සේ නැවත ධර්ම සාකච්ඡාවක් ඊළඟට ළමයින් කීප දෙනෙකුට අධ්‍යාපන කරන කියලා දීම ගොඩින් සමරත් මහත්මයාගේ සමහර භාවනා වැඩසටහන් වලින් ගත්ත කාරණා මුද්‍රණය කරපු පොතපත ධර්ම දානයක් වශයෙන් බෙදාහැරි මේ කටයුතු කෙරෙනවා. මේ වැඩසටහන් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩි වශයෙන් කෙරෙන්නේ, එකම සිංහලෙන් ටිකක් කෙරෙනවා. ඉතින් ඒ සඳහා හැම දිනාටම ආරාධනා කරනවා මේ පොය වැඩසටහනටයි මේ ගුණානුස්මරණ පින්කමටයි. එහෙමනම් අපි අද වැඩසටහන අවසන් කරමු.
ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි අපේ දාර්ශන සුදම සම්බන්ධ වුණ උපුල්ගමගේ මහත්මයා උපදේශකතුමා, ළඟට මේ ස්ථානයේ දෙවෙනි එක අපේ නාලතුමාත්මත් සම්බන්ධ කටයුතු කරපු එහෙම දෙනාටම මේලා ආශිර්වාද සිදු කෙරෙමු. ඊළඟට උදාසන සිට ආජීව අස්තමක ශිලයේ සමාදන් වුණා. ඊළඟට තුනුරුවන් වන්දනා කරා මල් මහසෝනි දුම්මා විපෝයාවන් සිද්ධ කරා. ඊටත් වැඩිය මෛත්‍රියන්ගේ ප්‍රතිපත්ති මේ කුසල ධර්මයන් සිද්ධ කරා ගොඩක් දුරට. ඒ නිසා මේ හැම දිනෙත්ම වෙනදාට වැඩිය මේ වෙලාව ඇතුළතදී බොහෝ කුසල ධර්ම සිද්ධ කරගත්ත. ඒකට හේතුව තමයි තමන්ගේ ජීවිතේ හිත හදාගන්න එක. ඉතින් අපේ මහත්මා, පොළගමගේ මහත්මා අපට ජීවිතේදී ගොඩක් මේ ස්ථානයේ හිටක් වුණා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ඔබට ඒක සරලව මනින භාවනා කෙනෙකුට ඇත්ත වශයෙන්ම අපිත් බයෙන් ඉන්නේ හිටියේ. ඒ නිසා ඒක සරලයෙන් කියලා දුන්න අපේ මේ මහත්මාට ආශිර්වාද සිද්ධ කෙරෙමු. ඊළඟට අපිට දාණය සපයපු මහතනදී අපේ උදව් උපකාර කරපු වීම සඳහා ඒ සම දිනාටමත්, ඒ වගේම මේ රටේ නොවුනත් පිට රටක ඉන්න අපේ මේ මහත්මිය ජර්මන් ප්‍රදේශයේ ඉන්න මේ හැම දෙයක් මේ තවත් එකතු කරගෙන කට්ටිය දීපදිනේ කොට්ටේම හදලා ওই විදිහට සකස් කරලා ඔබ එනතුරුම ඒක ඔබට ලබා දෙන ඒ පහසුකම්. ඒ නිසා ඒ මාත්මියටත් ඇතුළු ඔබ හැම දිනාටම අද දිනේ මම හිතන්නේ වසරක් කින් කරගන්න බැරි වෙන දේවල් මේ පැය කීපෙදි සිද්ධ වුණා කියලා මට තේරෙනවා. ඒ නිසා ඔබ හැම දිනෙකම වාසනාවන්තයි. මේ තැනට එන්න කොච්චර මහන්සියෙන්ද සමහර අය බාධා එනවා හොඳ දෙයක් කරනකොට. ඉතින් ඒ බාධා ජයගෙන මෙතෙන් දෙන්න ඔබට ලැබීම එක්තරා කුසල ධර්මයක්. ඒ නිසා ඒ හැම දෙයක්ම අත්පත් කරගෙන මේ කියපු කරුණු කාරණාට සිහිපත් කරමින් ඔබගේ ජීවිතේ වාසනාවන්ත කරගෙන මේ ආත්මභාවයේදීම මේ ගෞතම බුද්ධ ධාතුන් උතුම් නිවන් පසක් කරගන්නට මේ කුසල ශක්තිය අනුමෝදන් වෙත්වා කියලා. ඉතිවිතරක් නෙවෙයි මේක ආරම්භ කරන්නට යෙදුණු මේ ඉඩකඩම් පෝජා කරපු අලංකොම් මහත්මා, ඊළඟට බුද්ධින් සමරලක් මහත්මා මේ ස්ථාන ගොඩක් අන්වන් මිත්‍ර දේවතු කළ ආධාර උපකාර කර දෙස්විදෙස් සියලුම පින්තුන්ටත්, ඒ වගේම ඔබ හැම දෙනාටමත් මේ ජීවිතයේදී තුනුරුවන්ගේ සරණ ගුණ අනුභව ලැබිලා කායික මානසික සුවය සාන්තනෙද පුළුවන් ලැබිලා අප හැම දිනාටම තුනුරුවන් කරන ප්‍රාර්ථනා කරමින් අපි ආශිර්වාද කරනවා. වියාදින සීලිස් නිච්ඡම් වද්දා පිටායිනෝ ජත්තාරෝ ධම්මාටන්ති ආයුවන්නෝ සුකම්මං ආයුරාරෝග්‍ය සම්පත්ති සද්ද සම්පත්ති නේච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්චති. ඒ වගේම අප ලබා ගත්තා වූ සීල කුසල ධර්මයන් සියලුම දෙවියොත් අනුමෝදන් වෙලා ආරක්ෂා කර දෙත්වා. දෙවියන්වත් දේවකේ ජානුභාවය වැඩි වෙලා ඊළඟට මේ පරලෝකයේ කොහොම දෙනාටමත් කුසල ශක්තිය අනුමෝදන්